Asıl Pala. ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම උතුම් ජයශ්‍රී මහබෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවායි කියන ප්‍රාර්ථනාවෙන් අදත් ඔබේ නිවහනට දහම් පණිවිඩයක් රැගෙන එන්නට අසපුව ධර්ම සාකච්ඡාවෙන් අප සූදානම්. ඔබ FM 92.2 FM 92.4 මේ මොහොතේ FM දෙරණ ශ්‍රවණය කරමින් තමයි ඉන්නේ. අපි සූදානම් සෑම ඉරිදාවකම උදෑසන 7ට ඔබ ශ්‍රවණය කරන අසපුව ධර්ම සාකච්ඡාව අදත් මැදිරිය සිට ආරඹන්නට ප්‍රථමයෙන්ම මේ දහම් කරුණු පැහැදිලිව සරලව ඔබට කියා දෙන දේශකයන්න් වහන්සේව අප පිළිගන්නවා. ගාල්ල හිඳුදුම ශ්‍රී සාසනෝදය ආරාම මහවිහාරවාසී ඉදමල් පූජාවේ නිර්මාතෘයන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩහිංගල විනිත ස්වාමීන් වහන්සේව මා පාදාභිවන්දනයෙන් යුතුව මැදිරියට පිළිගන්නවා. තෙරුවන් සරණයි හැමදෙරණේ.
තෙරුවන් සරණයි ගන්වත්යා.
හැමදෙරණේ අසපූ ධර්ම සාකච්ඡාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි මේ සෑම දහම් කරුණක්ම ජීවිතයට වැදගත් වන විදියට එදිනදා ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න පුළුවන් විදියට පැහැදිලි කරලා දීම. එය තමයි අසපූ ධර්ම සාකච්ඡාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒ නිසා තමයි අපි විනිත පොඩි හඳුරන් සෑම විටම මේ දහම් කරුණු සරලව පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් අද ඔබට පැහැදිලි කර දෙන්නට, ඔබට අවබෝධ කර දෙන්නට යොදා ගන්න මාතෘකාව මොකක්ද? මම අසපූ ධර්ම සාකච්ඡාවෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඔබට මේ ලෝකේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? දැන් නිවසේ ඉන්න ඔබ, ඔබ හිතන්න ඔබේ දුව පුතා නැත්නම්, ආදරණීය බිරිඳ නැත්නම්, සමහර විට අම්මා තාත්තා නැත්නම්, ඔබ උදකලා වෙලා ජීවත් වෙන්න උත්සාහ කරොත් ඔබට ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඒ ජීවිතයේ දුකක්. හැබැයි අපි මේ හැම දිනත් එක්කම ජීවත් වෙනකොට ප්‍රශ්න ගැටළු බොහෝමයක් ඇති වෙනවා. පවුල ගත්තාම හැමදාම ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මේ ප්‍රශ්න ඇති වෙන්න එක්තරා හේතුවක් බලපානවා. ඒ හේතුව ගැන තමයි අද සාකච්ඡා කරන්නේ. මොකක්ද මේ හේතුව? මොකක්ද මේ සාධකය අපි පෙන්වන්න හදන? ඒ තමයි ගරුත්වය. කෙනෙකුගේ ගරුත්වය තමන් ආරක්ෂා කරගන්නා තාක්කල් තමන් අවට ඉන්න පිරිස තමන් එක්ක රැඳෙනවා. හම්දුරනේ, ලෞතර ශාන්තිනායකමාමෙනි බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් කොහොමද මේ ගරුත්වය කියන මාතෘකාව ඔස්සේ අද කරුණු පැහැදිලි කරන්න බෑ හම්දුරනේ?
තෙරුවන් සරණයි හැමදෙනාටම. අපි ගයන් මහත්මා, ඒ වගේම FM දෙරණ ගංගොදිරි නාලිකාව ශ්‍රවණය කරන ලෝකවාසීවා, ලංකාවාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද දවසෙත් සුපුරුදු පරිදි අසපූ කාලීන ධර්ම සාකච්ඡාවට ඇහුම්කන් දෙන්නට තමයි සූදානම් සිටින්නේ මේ සියලු දෙනම. විශේෂයෙන් කාලීන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට කලින් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරමින් මම මේ කටයුත්ත ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.
එහෙම පැහැඳුරනේ.
ගයන් මහත්මයා, පහුගිය දවසක විහාරස්ථානයේ ජූලි 14 වෙනිදා දකුණු ලකින් මුළු ශ්‍රී ලංකාවටම ආශිර්වාද කරලා ජාතික ඉද්දමල් පූජාව 11 වෙනි වතාවට අපි විහාරස්ථානයේ සිදු කරන්නට යෙදුණා.
එහෙමයි.
FM දෙරණ TV දෙරණ මාධ්‍ය දායකත්වය යටතේ සිදු කරනපු ඉද්දමල් පූජාව අතිසාර්ථක ලෙස මෙවරත් හිනදුම සි සාසනෝදය ආරාම පුරාණ මහා විහාරස්ථා ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට සිදු කරන්නට යෙදුණා. දස දහසකටත් වඩා ප්‍රමාණයේ සදහැවතුන් පිරිසක් සම්බන්ධ වෙමින් විහාර භූමිය පිරිල ඉතිරල යන ආකාරයට ඉද්දමල් පූජාව සිදු කරගන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන නගරයේ නොව ගමේ මේ පින්කම සිද්ධ වෙන්නේ.
ඉතින්
බොහොම සද්දාසිතින් ඔබතුමාලා දැක්කා එදා දවසේදී, බොහොම සද්දාසිතින් මිනිසුන් තමන්ගේ ශ්‍රමය, ඒ වගේම ධනය, ඒ වගේම කාලය, තමන් තුල තියෙන සියලුම දේවල් කැපකිරීම සිද්ධ කරලා බොහෝ සෙයින් මහන්සි වෙලා අප කැප වෙලා මේ කටයුත්ත සාර්ථක කරන්නට එදා දවසේදී කටයුතු කරා. ලක්ෂ ගණනක් ඉදමල් පූජා කරන්නට යෙදුනා. සදහැවත් පින්වතුන් ඉතාමත්ම ගෞරවයෙන් සහ සද්ධාවෙන් යුතුව මේ පින්කමට සම්බන්ධ වෙන්න පොදුවේ අපි අසපුව කාලීන ධර්ම සාකච්ඡාව තුළින් අපේ ශ්‍රාවක පින්වත් සියලු දෙනාටම අපි ආශිර්වාද කරන්ට දෙන අපිට උදව් කරපු උපකාර කරපු සම්බන්ධ වෙච්ච මල් නෙලාගෙන හිල්ල මල් පූජ කරමින් සංසාර දුක නිවා ගැනීමට කටයුතු කරපු සියලු දෙනාටම තුනගේ ආශිර්වාද බලයේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අදවසේදී කාලීන ධර්ම සාකච්ඡාවේ ඔබතුමා මත කරපු මාතෘකාවට මම පිවිසෙන්නට කැමතියි.
එහෙම පැහැඳුරුනේ.
ඔබතුමා මත කරපු කාරණාව තමයි ගයන් මහත්මයා ගෞරවය. ගෞරවය කියලා ගත්තට පස්සේදී මේක අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක් ළඟම තිබිය යුතු සහ ලබාගත යුතු සහ ලැබිය යුතු කරුණක් හැටියටයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ගෞරවය කියන කාරණාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
එහෙම පැහැඳුරුනේ.
ගෞරව කිරීම එකක්, ගෞරව ලැබීම තවත් එකක්. ගරු කරන පුජ්‍යලයට ගරු කළ යුතුයි, ගෞරවය ලැබිය යුතු පුජ්‍යලයා ගෞරවය ලබාගත යුතුයි. ඒ නිසා අපි දන්නවා ලෞතර ශාන්ති නායක මාමෑණී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තායින් පසුව මාතෘ දිව්‍ය රාජයා මුණගැහෙන්නට තුසිත දිවි ලෝකෙට වැඩම කරනවා.
එහෙමයි.
තුසිත දිවි ලෝකෙට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජ්‍යෝත්තමයාණන් වහන්සේට, එහෙම නැත්නම් මහමායා දේවියට විජම්බන නොහොත් අභිධර්මය දේශනා කරන්නට යෙදෙනවා. මේ ධර්මයේ අමා කිරබඳු අභිධර්මය තමන්ගේ මෑණියන්ට තුසිත දිව්‍ය ලෝකයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ මොකක්ද? ගෞරවයක්.
එහෙමයි.
තමන්ගේ මෑණියන්ට තමන් වටහාගත්තු ධර්මයේ සුවිශේෂී කොටස මෑණියන්ට දේශනා කරන්නට තුසිත දිව්‍ය ලෝකයට වැඩම කරනවා. ඒ වගේම තමයි ගයන් මහත්මයා තමන්ගේ සුළු මෑණියන් පිරිනුවන් පෑවට පස්සේදී මහා ප්‍රජාපති ගෝතමිය පිරිනුවන් පෑවට පස්සේදී බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමියගේ දේහය පිටිපසින් ගමන් කරනවා.
එහෙමයි.
බුදු කෙනෙක් කාන්තාවක් පිටිපසින් ගමන් කළ ප්‍රථම අවස්ථාව හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ මහා ප්‍රජාපති ගෝතමිය නැමැති තමන්ගේ ආදරණීය මෑණියන් වෙච්ච මහා මායා දේවිය මරණයට පත් වුණාට පස්සේදී කලුරිය කළාට පස්සේදී තමන්ට කිරිපොවල තමන් හදාවඩාගත්තු ආදරණීය සුළු මෑණියන් පිරිනිවන් පෑවට පස්සේදී මහා ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පෑවට පස්සේදී එතුමියගේ දේහය පිටිපසින් බුදුරජාණන් වහන්සේ ගමන් කරන්න ගෞරවයක් වශයෙන් එක්තරා තැනකදී සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා දරුවන් දෙමව්පියන්ගේ අවසරයකින් තොරව පැවිදි කරන්න එපා කියලා. මේ වෙලාවේ පිය මහරජතුමාට දක්වපු ගෞරවයක් හැටියට උන්වහන්සේ ශික්ෂාපදයක් දේශනා කරනවා. උන්වහන්සේ නීතියක් පනවනවා. කිසිම භික්ෂුන් වහන්සේ නමක් දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවෙක් පැවිදි කරන්නට එපා කියලා.
එහෙමයි.
ඒ වගේම තමන්ගේ පිය රජතුමා අසනීප වෙච්ච මොහොතේදී බොහොම කරුණාවෙන් පිය රජතුමා සමීපයට ගිහිල්ලා සෙත් පිරිත් සජ්ජායනා කරලා එතුමාගේ හිස අතගාමින් බුදුරජාණන් වහන්සේ පිරිත් සජ්ජායනා කරනවා. ඒ පිය මහරජතුමාට දක්වපු ගෞරවයක් හැටියට. මේ ආදී වශයෙන් බැලුවට පස්සේදී බුද්ධ චරිතය තුළ ගෞරව දක්වපු අවස්ථාවන් අනන්තයි අප්‍රමාණයි. ඒ ගෞරවය දිගින් දිගටම පවත්වා ගත්තේ සකල ලෝකවාසීන්ටම ලෞතර ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ දර්ශනීය පුරාවටම ගලු කළ යුතු පුජ්‍යලයන්ට ගරු කරන ආකාරය පිළිබඳව කතා බහ කරන්නට යෙදුණා.
එහෙමයි.
සැලකිය යුතු පුජ්‍යලයන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ඒ අපට අපූර්ව පාඩමක් බවට පත් වුණා. ඉතින් එතනින් ආරම්භ කරපු ගෞරවය, උන්වහන්සේගෙන් ආරම්භ කරපු ගෞරවය බුදුරජාණන් වහන්සේට කොයිතරම් ගෞරව දක්වනවද අපි? මහා සංඝරත්නයට මොනතරම් ගෞරවයක් අපි දක්වනවද? ඒ වගේම ධර්මරත්නයට මොනතරම් ගෞරවයක් අපි දක්වනවද? ඒ වගේම දෙමව්පියෝ, වැඩිහිටියෝ, මේ හැම කෙනෙකුටම සමාජයේ පිළිගත්තු සියලුම පුජ්‍යලයන්ට මොනතරම් ගෞරවයක් දක්වනවද? ඒ දක්වන ගෞරවය ඉන්පසු කොටස් වශයෙන් බෙදලා යනවා ගයන් මහත්මයා.
එහෙමයි.
තමන්ගේ දරුවන්ට දෙමව්පියෝ ගෞරව කරනවා. දෙමව්පියන්ට දරුවෝ ගෞරව කරනවා. ගුරුවරුන්ට ගෝලයෝ ගෞරව කරනවා. ගෝලයන් ගුරුවරයන්ට ගෞරව කරනවා. ස්වාමි පුරුෂයා බිරිඳට ගෞරව කරනවා. බිරිඳ ස්වාමි පුරුෂයාට ගෞරව කරනවා. ඒ වගේම සහෝදර සහෝදරියන් සහෝදර සහෝදරයන්ට ගෞරව කරනවා. ඒ වගේම අනිත් පැත්තත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. එතකොට අසල්වාසී පුජ්‍යලයෝ, රටවාසීන්, ලෝකවාසීන්, මිනිස්සු මිනිස්සුන්ට ගෞරව කරනවා. සත්තු සත්තුන්ට ගෞරව කරගන්නවා. ඉතින් මේ ආදී වශයෙන් ගතට පස්සේදී ගෞරවය කියන්නේ අපි හැම කෙනෙක් තුළම තිබිය යුතු සහ අපි ලබාගත යුතු දෙයක් සහ ලැබිය යුතු දෙයක්. ලබාගත යුතු දෙයක් කියනකොට වඩා ගයන් මහත්මයා මේක ලැබිය යුතු දෙයක් සහ තිබිය යුතු දෙයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ගෞරව කිරීම අපි සාමාන්‍ය මට්ටමින් ගත්තොත් එහෙම අපි කියනෝනේ ගයන් මහත්මයා මෙහෙම කතාවක් කියන්න ඕන එක මම කෙලින් කියනවා.
එහෙමයි.
ආයි වැනෙන්නේ නැහැ. අපි ළඟ දෙකක් නැහැ. වචන දෙකක් නැහැ, කතා දෙකක් නැහැ. කියන්න ඕන හැම කරුණක්ම කෙලින් කියනවා කියලා බොහෝ මිනිසුන් සමාජයේ කතා බහ කරනවා.
අපිට ඇහෙනවා.
අපිට ඇහෙනවා. ඒ නිසා ඒ කාරණාව පිළිබඳව සඳහන් කරාට පස්සේ ගෞරව කිරීම හරියට තියෙන්න ඕන මේක. හරියට ගෞරව කිරීම තියෙන්න ඕන හැම කෙනෙකුටම. හදවතේ භක්තියකින් යුතුව, හදවතේ පැහැදීමකින් යුතුව, හදවතේ ප්‍රසාදයකින් යුතුව මේ ගෞරව කිරීම තියෙන්න ඕන. මේක බොරුවට, මූණිච්චාවට කාට හරි පේන්න, සමාජයට දැනෙන්න මේ ගෞරව කිරීම තිබිර වැඩක් නැහැ. ඒක ගෞරවයක් නෙවෙයි. ඒක එක්තරා නිවටකමක් හැටියට තමයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ.
එහෙමයි.
ගයන් මහත්මයා, ගෞරව කරනවා කියන්නේ හරිම උසස් ගතියක්. තව කෙනෙක්ගේ හැකියාවක්, තව කෙනෙක්ගේ දක්ෂතාවයක්, තව කෙනෙකුගේ කැපකිරීමක් අගය කරනවා කියලා කියන්නේ ගෞරව කරනවා කියන එක. ගෞරවයේ කළ යුතු සුදුසු තැන, ගෞරවයේ කිරීම, ගෞරවයේ දැක්වීම එක මහත්ම ගතියක්.
එහෙමයි.
මේක නිහතමානී ගතියක්. ඒ නිහතමානී ගතිය අපි තුල තිබිය යුතුයි. ඒ වගේම තමයි යම් පුජ්‍යලයකට අවංකවම යම් කිසි කෙනෙක් ගෞරව කරන්නේ නැත්නම්, අර මම මුලින් සඳහන් කළා වගේ බොරුවට ගෞරව කළ වැඩක් නැහැ. බොරුවට වැඳලා වැඩක් නැහැ. බොරුවට ගාත කියලා වැඩක් නැහැ. ඒ නිසා ඒ ගෞරවය වෙනත් ප්‍රයෝගයකින් අන් අය සතුටු කිරීමේ මාර්ගයක් බවට පරිවර්තනය කරගන්න ඕන නම් ඒක කරනවට වඩා හොඳයි ඒක නොකර ඉන්න එක. ඒ නිසා හිතට විරුද්ධව කාට හරි ගෞරව කරනවා නම් ඒ ගෞරවය කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක. ඒක අනිවාර්යයෙන්ම නිවටකමක් හැටියට තමයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. දීනකමක් හැටියට තමයි සඳහන් කරන්න තියෙන්නේ. දැන් ඔබතුමාගේ හිතේ ගෞරවයක් නැතුව ඒක සමාජයට පේන්නේ. මගේ හිතේ ගෞරවයක් නැතුව මම සමාජයට පේන්නේ. කාට හරි ගරු කරනවා නම් ඒක අපේ දීනකමක් සහ නිවටකමක් හැටියට තමයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. කෙලින්ම කියන්න ඕන තැන, ගරු කරන්න ඕන තැන අපිට ගරු කරන්නට පුළුවන්කම තියෙන්න ඕන ගෞරවය කරනවා නම්, ගෞරවයක් ලැබිය යුතු පුජ්‍යලයන්ට. ඒ වගේම ඒක පිරිසුදු චරිතයක් ඇතුව ධර්මානුගතව ධර්මයට ලැබිව යමෙක් ඉන්නවා නම් ඔහුට අවංකවම අපිට ගෞරව කරන්නට පුළුවන්කමක් තියෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියනවනේ.
එහෙමයි.
ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ධර්මානුකූලව ප්‍රතිපත්ති තුළ කටයුතු කරනවා නම් ගයන් මහත්තයා ඔහුට ගෞරව කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ පුජ්‍යලයාට ලෝකයා සියලුම තැන්වල තියෙන ගෞරවේ ඇදිරෙනවා. අපි හිංහරේ අපි අරගෙන බලමුකෝ ගංගොඩවිල සෝමහාමුදුරුවන්ගෙන්, ඊට පස්සේදී මණියේ පඤ්ඤාසිය නායක හාමුදුරුවන්ගෙන්, අනගාරික ධර්මපාලතුමාගෙන්, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන්, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ගත්තොත් එහෙම ලෝකයාගේ ගෞරවේ නිරන්තරයෙන්ම හිමි වෙනවා.
තාමත් එහෙමයි.
තාමත් එහෙමයි. දිගින් දිගට මේ ගෞරවේ කියන එක දිගින් දිගටම තියෙන ගෞරවේ කෙලසෙන්නේ නැහැ කොතනවත්. ඒක નિરાයාසයෙන් ලැබෙනවා, ආයාසයෙන් ලබා ගන්න එකක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. ධර්මයේ හැසිරුණා නම් ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ගෞරවය තුල ලබා ගැනීමට කටයුතු කරා නම් ඒ ගෞරවය නිරන්තරයෙන්ම ඔවුන්ට දිගින් දිගටම ලැබෙනවා. ඒක කාලයකට ලැබිලා කාලයකට නොලැබී යන දෙයක් නෙවෙයි ගෞරවය කියලා කියන්නේ. ඒ වගේම තමයි ආශ්‍රය කරන්නා වූ පහත් චරිත ඒ පුජ්‍යලයෝ ගෞරව කරන්නේ නැහැ. දැන් අපි මොනතරම් ගෞරවයට සුසුසුකම් ලැබුවත්, ගෞරවයට මොනතරම් පාත්‍ර වුණත් අපි ඇසුරු කරන්නේ අපිට වඩා පහත් චරිත නම්. ඒ පහත් චරිත තුලින් කිසිම දවසක ගෞරවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ගෞරවය ඒ චරිත ලබා දෙන්නෙත් නැහැ. මොකද ඒ චරිතවලට අවශ්‍යතාවයක් නැහැ තව කෙනෙකුට ගරු කරන්න. මොකද ඒ චරිත ටිකක් අර පහත් චරිත හැටියට තමයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. තව කෙනෙක් අගය කරන්නේ නැති, තව කෙනෙක්ගේ වටිනාකම දන්නේ නැති, තව කෙනෙක් විනාශ කරන්නට බලාපොරොත්තුෙන් ඉන්න චරිතවලට ඒ ගෞරවය සහ ඒ වගකීම කියන එක එයත් අංගෙ හිත තුල නැහැ. ඊළඟට තව සමහරවට පුළුවන්කම තියෙන ගයන් මහත්මයා මේ ගෞරවය කියන එක මුදල් බලය නිසා ගෞරවය ලබා දෙන්න පුළුවන්. කෙනෙකුට මුදල් තියෙනවා නම් ඒ පුජ්‍යලයාගේ ධර්මානුදර ප්‍රතිපත්තිය මොන වුණත් සල්ලි වලට ගෞරව කරනවා. ඒ වගේම යාන වාහන වතු පිටි ඉඩකඩම් තියෙනවා නම් යමක් තියෙනවා නම් තියෙන පුජ්‍යලයට වර්තමාන සමාජය තුළ විශාල ගෞරවයක් දක්වනවා. තියෙනකන් විතරයි.
මුදලට සහ බලයට.
මුදලට සහ බලයට.
එහෙමයි.
තනතුරු වලට. මේවට යම්කිසි ගෞරවයක් දක්වනවා. ඒ අර පහත් ගති තියෙන චරිතවලට අර පුජ්‍යලයන්ට ධර්මානුදර ප්‍රතිපත්තියක් තියෙන පුජ්‍යලයකට ගෞරව කරනවට වඩා මුදල් තියෙන පුජ්‍යලයකට ගෞරව කිරීම තුළින් බලන්නකො පැහැදිලිවම මේක වර්තමාන සමාජය තුළ වෙනවා. මුදල් තියෙන පුජ්‍යලයකට ගෞරව කිරීම තුළින් ඔහුට යමක් ලැබෙනවා. ඒ ලැබෙන වාසිය තකා ගරු කිරීමක් සිද්ධ වෙනවා. ඒක නිසා කිසිම වෙලාවක ඒ වගේ දේවල් මේ ගෞරවය කියන දෙයකට පටලව ගන්න හොඳ නැහැ ගෑන් මහත්තයා. ඒ නිසා මිනිසෙක් මිනිසෙකුට කවදාවත් දාසයෙක් බවට පත් වෙන්නේ නැහැ. රුවන්වැලි සෑය නිර්මාණය කිරීමේදී එක ගඩොලක් ඇතපු මිනිස්සයටත් දුටුගැමුණු මහරජතුමා මුදලක් ලබා දුන්නා. මිනිස්සු කියන්නේ කවදාවත් මිනිස්සුන්ගේ වහල්ු නෙවෙයි. මිනිස්සු කියන්නේ කවදාවත් මිනිස්සුන්ගේ දාසයෝ නෙවෙයි.
එහෙමයි.
නිසා හැම දිනාටම පොදුයි මේ ගෞරවය කියන එක මිනිස්සු වුණාට පස්සේදී. අපිට හැමෝම එකයි, එකම කුලකයක්. ඒ නිසා සාදු චරිතයෙන් යහපත් චරිතයක් තියෙනවා නම් ඔහුට හිසනම ආචාර කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හැබැයි ඒ යහපත් පුජ්‍යලයන්ට පමණයි. යහපත් චරිතය තියෙන පුජ්‍යලයා තේරුම් ගන්නේ ඒ චරිතයට යහපතක් කරන පුජ්‍යලයා පමණයි. ඉතින් එහෙම තේරුම් ගත්තට පස්සේ හිසනම ආචාර කරන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. ගැන් මහත්තයා, ගෞරව කිරීම පිළිබඳව තමයි මම මේ මතක් කරේ.
එහම පැහැදුරනේ සදහවත් බෞද්ධ ශ්‍රාවක හිතවතුනි, අද අසපූ ධර්ම සාකච්ඡාවෙන් අප සාකච්ඡා කරන්නේ ගෞරවය කියන මාතෘකාව. හම්දුරනේ, අපි ගෞරවය පිළිබඳ සාකච්ඡා කරද්දී මෙලව උපදින සෑම මිනිසෙකුටම ගරුත්වයක් තියෙනවා. හැබැයි අපේ හම්දුරනේ තිබුණට බෑ ඒ ගරුත්වය අපි ලබන්න ඕනේ. සමාජයේ අනකොට මගතොටේදී එදිනදා ජීවිතයේදී තමන්ට බොහෝ පිරිසක් ගෞරව කරනවා. එන අපේ හම්දුරනේ ඔබ වහන්සේ පෙන්වා දුන්නා මේ ගෞරවය තිබුණ පළියට ගෞරවයක් ලබන්න බෑ කියලා. කොහොමද අපේ හම්දුරනේ කෙනෙක් සමාජයේ එදිනදා ජීවිතයේදී ගෞරවයක් ලබන්නේ? තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරගන්න අන් අයගෙන් ගෞරවය ලබන්නේ කොහොමද අපේ හම්දුරනේ?
ඕගෙන් මහතා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපි ගෞරවය කිරීම සේම ගෞරවය ලැබීමත් ඉතාමත් වැදගත්.
අනිවාර්යයෙන්ම.
එනිසා යම්කිසි පුජ්‍යලයක් දැන් අපි දන්න වර්තමාන සමාජයට එබිකම් කරලා බැලුවට පස්සේදී මේ ගෞරවය ලැබීම කොයිතරම් වටිනවද කියලා. සමහර පුජ්‍යලයෝ යම් යම් පුජ්‍යලයන්ට දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ කියන චරිතය ගත්තට පස්සේදී මිනිස්සු මොන තරම් උන්වහන්සේට ගරු කරාද. ඒක අතීත සමාජයේ අවුරුදු 2600ක් ගිහිල්ලත් වර්තමාන මේ සමාජය තුළ වෙනකොටත් බුදුරජාණන් වහන්සේට දෙනකට මොනතරම් ගෞරව කරනවද? සීවලි මහරහතන් වහන්සේට මොනතරම් ගෞරව කරනවද? අසුමා ශ්‍රාවකයන්ට මොනතරම් මේ සමාජයේ ගෞරව කරනවද? මිහිඳු මහරහතන් වහන්සේට මොනතරම් ගෞරව කරනවද?
එනිසා
මේ ගෞරවයේ සීමාවක් නැහැ. ගෞරවය ලැබීම සීමාවක් නැහැ. හැබැයි සුදුස්සාට තමයි ගෞරවය ලැබෙන්නේ.
එහෙමයි.
කිසිම කෙනෙක් දැන් දේවදත්ත හාමුදුරන්ට වන්දනා කරන්නේ නැහැ නේ. චන්නහය හාමුදුරන්ට ගෞරව කරන්නේ නැහැ නේ. ඒ චරිත මූලික වශයෙන්ම යම් යම් තැන්වලදී කපහැරලා තියෙනවා. ඒ පුජ්‍යලයන්ට කවුරුත් ගරු කරන්නේ නැහැ. අජාසත් රජතුමාට ගරු කරන්නේ නැහැ. හැබැයි බිම්බිසාර මහරජතුමාට ගරු කිරීමක් කරනවා. ඉතින් මේ ගෞරවය ලැබීමට අවංක පුජ්‍යලයෙක් බවට පත් වෙන්න ඕන.
එහෙමයි.
ඒ වගේම ධර්මදර ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන සාදු චරිතයක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම යම්කිසි පුජ්‍යලයෙක් හිතනවනම් අපිට කවුරු හරි කෙනෙක් ගෞරව කරන්න ඕන කියලා මම හිතනවනම් මම සමාජෙ මෙන්න මේ වගේ චරිතයක් එනිසා මට මිනිස්සු ගරු කරන්න ඕන කියලා හිතනවා. කවදාවත් ඒක ගැලපෙන්නේ නැහැ. සමහර අයට පුළුවන් ගරු කරන්නත් පුළුවන්, ගරු නොකර ඉන්නත් පුළුවන් ගැන් මහත්තයා.
එනිසා
අපි කවදාවත් ඒ ගෞරවය කියන එක බලාපොරොත්තු වෙනවනම් ඒක අපේ මෝඩකමක් බවට පත් වෙනවා. මට මම මෙච්චර යමක් කරන කෙනෙක්, මේ තරම් දෙයක් තියෙන කෙනෙක්, මේ තරම් ධනයක් තියෙන කෙනෙක්, මේ තරම් උගත් කෙනෙක්, එනිසා මුළු සමාජෙම මිනිස්සු මට ගරු කළ යුතුයි කියලා අපි හිතනවා නම් ඒක අපේ මෝඩකමක්.
ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් සිද්ධ කළා නම් ස්වභාව ධර්මයෙන් තමන්ට ඒ දේ ලැබෙනවා.
අනිවාර්යයෙන්ම. එතකොට ගෑන් මහත්මයා, දැන් අපි නිතරම හිතන්ට ඕන මේ ලැබිච්ච ජීවිතේ වැඩ කරන්ට ලැබිච්ච ජීවිතයක් මේ තියෙන්නේ.
එහෙමයි.
ඒ නිසා මේ ජීවිතයේ අන් අයගේ ගෞරවය බලාපොරොත්තු වෙමින් අපි ජීවත් වෙනවට වඩා අප කළ යුත්තේ වෙන දෙයක් නෙවෙයි, මේ ජීවිතයෙන් වැඩ කිරීමයි. දැන් බලන්නකෝ, භාජන ටිකක් සෝදගෙන ගියාට පස්සේද මොකද වෙන්නේ? අපි භාජන හොදලා ඉවර වෙනවා. එතකොට මේ වැඩ කරන එක නවත්තලා හොදපු අපි තමු පිඟන් 10ක් අපි ළඟ තියෙනවා. පිඟන් 10 අපිට සෝදන්න කියලා යම් කිසි කෙනෙක් කියනවා.
එහෙමයි.
සේ දුවොත්නේ අපිට හොදක් කියන්නේ. ඔය හොඳ කියන වෙයි කියන්නේ ගෞරව කරනවා කියන එකනේ.
එහෙමයි.
ඊට පස්සේද මොකද වෙන්නේ ගයන් මහතා? අපි පිඟන් 5ක් හොදලා බලාගෙන ඉන්නවා අර මිනිස්සු හොඳයි කියනක. හැබැයි මොකද වෙන්නේ? අපි ඒ මිනිස්සු ආවොත් අපිට පිඟන් 5ක් හොදත් අනිත් 5ත් ඒ දුවනම් හොඳයි කිව්වොත් එහෙම අපිට මොකද වෙන්නේ? ඒ නිසා මොකද කරන්නේ? අපි පිඟන් 10ම හොදලා අර මිනිස්සකින් ඒ ගරුත්වේ බලාපොරොත්තු වෙන වගේම ඒක හොදලා දැම්මට පස්සේද ඒ ගරුත්වේ ලැබෙන වගේම පිඟන් 5ක් හොදලා අපි බලාගෙන හිටියොත් මොකද වෙන්නේ? අපිට අර තව 5ක් හොදන්න තියෙන කාලය නැති වෙලා යනවා. එනිසා මේ ජීවිතය අපිට ලැබුණේ වැඩ කරන්න. ඒ වැඩ කරපු තරමටම පිඟන් 10ම හොදපු තරමට අපිට ගෞරවය වැඩියෙන් ලැබෙනවා. ඒක අපි අනිසි විදියට බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒ වගේම නිරන්තරයෙන්ම අපි සඳහන් කරන්න ඕන ගැන් මහත්තයා, අන්‍යයන්ගෙන් ගෞරව සැලකිරි බලාපොරොත්තු වන පුජ්‍යලයෝ නියම මහජන සේවකයොත් නෙමෙයි. යමක් කරලා යම් දෙයක් බලාපොරොත්තු වෙනවනම් දැන් අපි දේශපාලන චරිත අරගෙන බැලුවොත් එහෙම ඒ චරිතය තුළින් දේශපාලනයට එන පුජ්‍යලයෝ නිරන්තරයෙන්ම දේශපාලනයට එන්නේ මොකටද? සමාජ සේවය කරන්න. තව පුජ්‍යලයකට වැඩක් කරන්න. එව නැත්තම් යම් කිසි පුජ්‍යලයෝ කොටසක් නොකරපු දෙයක් ජනතාව වෙනුවෙන් සිදු කරන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ මූලික අරමුණ, දියුණු කරන්න, යමක් ඇති කරන්න. ඉතින් එහෙම ආවට පස්සේදී අපි හිතමු එක පුජ්‍යලයෙක් තව කෙනෙකුට රැකියාවක් ලබා දුන්නා. ඒ රැස්කියාව ලබාදීපු එක නිරන්තරයෙන් හැමදාම කියෝමින් කියෝමින් මම තමයි වාට රස්සාව අරගෙන දුන්නේ කියලා ඒ තුල යැපෙමින් කටයුතු කරනවද? නෑ. ඒ පුජ්‍යලයාට අපිට රැකියාවක් අරන් දුන්නා නම් අපිට රැකියාවක් අරන් දෙන තත්ත්වයට පත් කළේ කවුද? ඒ පුජ්‍යලයා ඒ තත්ත්වයට පත් කළේ දේශපාලඥයන් නම් අපි. එහෙමනම් ඒ ජනතාවට ඒ සේවය සිද්ධ වෙන්න ඕන. නමුත් ජනතාවගේ මහජන සේවකයෝ බවට පත් වෙන්නේ නැහැ. දේශපාලඥයෝ පමණක් නෙවෙයි. අනිකුත් පුජ්‍යලයෝ ගත්තත් මහජන සේවකයෝ බවට පත් වෙන්න නම් ඒ ගෞරවය ලැබෙන්න නම් වැඩ කළ යුතුයි. වැඩ කරන පුජ්‍යලයා සැලකිලි බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඒ පුජ්‍යලයාට ඊළඟ ගෞරවය ලැබෙන්නේ නැහැ. ඒක ඔහුගේ මෝඩකමක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ පුජ්‍යලයෝ වැඩ කරගන්නේ ඔවුන්ගේ ඉනබඩ තර කර ගැනීමට, ඒ වගේම ඔවුන්ගේ තත්ත්වය ලොකු කර ගැනීමට, ඒ වගේම ඔවුන් හඳුනා ගැනීමට මේ කාරණා ටිකම අපිට වැදගත් වෙනවා. යම්කිසි පුජ්‍යලයෙක් වැඩ කරන්න, තමන් දියුණු වෙන්න, තමන්ගේ තත්ත්වය වැඩි කරගන්න මේක අපිට තේරෙනවා. මොකද්ද මේ කරගෙන යන්නේ කියලා. එතකොට ඒ පුජ්‍යලයන්ට එතන ගෞරවයක් ලැබෙන්නේ නැහැ.
එහෙමයි.
අපි දන්නෝ නිතරම ආයතනයක් ගත්තත් ඒ ආයතනයක් තුල වැඩ කරන පුජ්‍යලයෝ ගත්තාම ඇත්තටම වැඩ කරන්නේ කවුද කියලා දන්නෝ? හොරා කන්නේ කවුද කියලා දන්නෝ? නිවසක් ගත්තත් එහෙමයි. ආයතනයක් ගත්තත් එහෙමයි. සමහර පුජ්‍යලෝ හොඳට වැඩ කරන විදිය පෙන්නනවා ආයතන ප්‍රධානියට. හැබැයි වැඩිපුර කරන්නේ හොරා කන එක. හැබැයි ඒ පුජ්‍යලයෝ නිතරම ආයතන ප්‍රධානියගේ ළඟින්මයි ඉන්නේ. කටයුතු කරන්නේත් ළඟින්මයි. වැඩ කරන මිනිස්සු පැත්තකට වැටිලා වැඩ කරන්නේ නැති මිනිස්සුන්ට යම්කිසි ගෞරවයක් ගිහිලා තියෙන. නමුත් ආයතනික වශයෙන් ගත්තහම කාලයක් යද්දී අර ආයතනේ පිරිහිලා. එතකොට අර අපිට ඇහැරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. එතකොට අශ්වය ගිහිල්ලා දැන් ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ වෙනවා මහජනයාට සේවය කරන්න ගියාට පස්සේදී එහෙම තමන්ගේ ගෞරවය වැඩි කර ගැනීමට යම්කිසි කෙනෙක් සේවය කරනවා නම් ඔහුට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැහැ ගයන් මහත්. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් ගෞරවයක් බලාපොරොත්තු වෙනවා නම්, ගෞරවය ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒ පුජ්‍යලයා සිද්ධ කරන්න ඕනේ පළමුව තමන්ගේ සිත එකඟ කරගෙන. මේ කියන්නේ මොකද? අවංක වෙන්න කියලා.
හැබැයි
අවංකව වැඩ කටයුතු කරන එක තමයි අපිට සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී කවුද අපිට අවංකවම ගෞරව කරන්න කියන එක අපි බලන්න ඕන. අපි වැරද්දක් කරන්නේ නැත්නම්, අපි වංචාවක් කරන්නේ නැත්නම් අපිට අපි කරන වැඩේට හරියට ගරු කරන්නේ කවුද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. අන්න ඒ මූණිච්චාවට ගරු කරන මිනිස්සු නෙවෙයි හරියට ගරු කරන පුජ්‍යලයෝ අපි හඳුනාගෙන. දැන් ඔබතුමාට සරලව මතක් කළොත් එහෙම ඔබතුමා ගත කරන ජීවිතයේදී අපි බලන්න ඕන ඔබතුමාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ගොඩාක් යාළුවෝ ඉන්නවා අපිට. හැබැයි ඉන්න යාළුවෝ අතරින් අපි පින්වතුන්ට ඕන තරම් යාළුවෙයි. කඩපලේ ඇති, බස්රියේ ඇති, දුම්රියේ ඇති, වැඩ කරන තැන ඇති, පන්සලට ගියාට පස්සේ ඇති, අනිකුත් ආයතන තුල ඇති, නිවසාවට ඇති. මේ අය හැමෝම හිනා වෙනවා කතා කරනවා. හැබැයි හිනා වෙච්ච පළියට, කතා කරපු පළියට අපිට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. යමක් වුණාට පස්සේදී අපිට තියෙන ඒ අය දක්වන ගරුත්වයත් එක්ක, ඒ වගේම අපිට දක්වන සැලකිල්ලත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් කී දෙනෙක් යාළුවෝ මට ඉන්නවද කියලා. කී දෙනෙක් හිතවත්තු මට ඉන්නවද කියලා හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න එක මනින්න පුළුවන් තැනක් තමයි මේ ගෞරවය ලැබීම කියන තැන. ඒ වගේම තමයි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ගයන් මහත්මා, මේ අපේ චරිතවල තියෙන දෝෂයන් නිසා අපිට ගරු කරන්නට යම්කිසි පුජ්‍යලයෝ නොපළඹෙන්න පුළුවන්කම තියෙනවා.
එහෙමයි.
ඒ නිසා මොකද කරන්න ඕන? පෞද්ගලික ගෞරවය අපේක්ෂා කරගන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවනේ මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා වැඩ කරන්නට. වැඩ කරාට පස්සේදී නිරන්තරයෙන් මේ ගෞරවය හිමි වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ගොඩාක් සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා ගයන් මහත්මයා. මොකද අපි වැඩ කරලා තියෙනවා, කරපු වැඩවලට අපිට ගෞරවය ලැබිලා තියෙනවා, ලැබෙයි කියන ඒ බලාපොරොත්තුව තියන්න පුළුවන්. එහෙනම් ගෞරවය ලබා ගන්න නම් අපි නිතරම කරන්න ඕනේ ගයන් මහත්මයා වෙන දෙයක් නෙවෙයි. අපි කළ යුත්තේ වැඩ කරන එකයි. මේ ලැබිච්ච ජීවිතයෙන් වැඩ කරන එකයි. වැඩ කරන පුජ්‍යලය දිහා බලාගෙන වැඩ නොකරන පුජ්‍යලය කොයිතරම් ඉරිසියා කරත් සමාජයෙන් ඔහුට එන ගෞරවය නිරන්තරයෙන් එනවා. මොනතරම් සතුරන් හිටියත් සමාජයෙන් ඔහුට ලැබෙන ගෞරවය නතර කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ ගෞරවය ඉවසා ගැනීමට නොහිකි වෙන බොහෝ පුජ්‍යලෝ ඉන්න පුළුවන්කම තියෙනවා.
නමුත්
ඔවුන් මොනතරම් බලපෑම් කරත් සමාජයෙන් ලැබෙද ගංගොඩ ඉලසෝම හඳුරන්න කී දෙනෙක් විරුද්ධ වෙන්නේ නැද්ද? පානදුරේ අරියදම් හඳුරන්න කී දෙනෙක් සමාජයෙන් විරුද්ධ වෙන්නේ නැද්ද? මඩිය නායක හඳුරන්න කොයිතරම් විරුද්ධ වෙන්නේ නැද්ද? අනගාරික ධර්මපාලතුමා කරගෙන ගිය අර හොඳ වැඩපිළිවෙලට මොනතරම් විරුද්ධ වෙන්නේ නැද්ද? දොටුගම් රජතුමා රුවන්වැලිසෑයේ නිර්මාණය කරද්දී හත් වතාවක් ගිලා බැස්ස කී දෙනෙක් විරුද්ධ වෙන්නේ නැද්ද? හැබැයි එතුමා ඒක නතර කරාද? නැහැ. හත් වතාවෙම මහන්සි වෙලා ඊළඟ වතාවේ හරියට ඒක සකස් කරා. අද වෙනකොට දස දහස් ගණන් මිනිස්සු රුවන්වැලිසෑයට වන්දනා කරනවා. එතුමාට නිසි ගෞරවය ලැබුණා. එදා දවසේදී බණින් නැති ඕන තරම් මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තියෙන මුදල් වියදම් කරලා මේ හත් පාරක් ගිලා බහපු තැන ඇයි මෙතන මේක හදන්නේ කියලා අනන්ත ප්‍රමාණ බණින් නැති, අනන්ත ප්‍රමාණ මිනිස්සු කකුලෙන් අදින්න නැති, අනන්ත ප්‍රමාණ මිනිස්සු විවේචනය කරන්නේ නැති. හැබැයි ඒ කරපු එක විවේචනයක්වත් ඒ කකුලෙන් ඇදපු එක මිනිස්සෙක්ගේවත් නමක් ඉතිහාසගත වුන්නේ නැහැ. අරක සකස් කරපු දුටුගැමුණු මහරජතුමාගේ නම ඉතිහාසගත වුණා. අද එතුමාණන් ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මේක මොනතරම් මිනිස්සු මඩ ගැහුවත්, මොනතරම් මිනිස්සු පහර දුන්නත්, මොනතරම් මිනිස්සු අකුල් හෙළුවත් අපිට ලැබෙන නිසි ගෞරවය අපි හරියට වැඩක් කළොත් එහෙම නිරන්තරයෙන්ම ලැබෙන එක කාටවත් නතර කරන්න පුළුවන් කමක් නැහැ ගායන මහත්තයා.
එහම පැහැඳුරුනේ. දැන් මේ මාතෘකාවේ ගෞරවය කියන මාතෘකාවේ එක්තරා සංදිස්ථානයකට එනවා මෙන්න මේ විදිහට අපේ ආඳුරනේ. අපිට සමාජය හෙලා තිනවා වැඩි සිනහේ දබරටයි. ඒ වගේම ඕනෑම කෙනෙක් එක්ක ඕනට වඩා ලඟුනහම අපි කියනවා මේ ඔළුවට අත හොදන්න එනවා. එහම අපිට සමාජය හෙනවා. ආඳුරනේ මම මේ කියන්න හදන්නේ තවන්ගේ ගරුත්වය කෙලසා ගැනීම ගැන. මම මේ කතා කරන්නේ ඒ වගේම කෙලසීම ගැන. උදාහරණයක් විදිහට අපි කරන වැරැද්ද තමයි අම්මයි අප්පච්චි ගත්තහම අම්මා අප්පච්චිගේ ගරුත්වය කෙලසනව දරුවන් ඉදිරි. එවිට දරුවන් අප්පච්චි කෙරෙහි දක්වන ගරුත්වය අඩු කරනවා. ඒ වගේම අප්පච්චි කරන දෙයක් තමයි දරුවන් ඉදිරියේ මවගේ ගරුත්වය පල්ලෙහාට දාමින් කතා කරනවා. එවිට අපේ හැමදෙරුනේ දරුවන් තුළ ඇතිවෙනවා අපේ අම්මා මේ වගේද, අපේ අප්පච්චි මේ වගේද කියලා මේ විදිහට දරුවෝ කල්පනා කරන අපේ හැමදෙරුනේ. එහෙම නැත්නම් අපි හිතමු පන්ති කාමරේ වෙන්න පුළුවන්. ගුරුවරයා හිතනවා දරුවන්ට ගුරු වෘත්තිය මට්ටමින් නෙමෙයි යහළුවෙක් විදිහට ලං වෙන්න ඕනේ කියලා. ඒ යහළුවෙක් විදිහට ලං වෙන්න ගියපුවාම මේ දරුවා ගුරුවරයා කෙරෙහි තියෙන අවධානය, ඒ ගරුත්වය අඩු කරගන්නවා. ඉන් අනතුරුව තමයි ගරුත්වයේ කෙලෙසෙන ප්‍රශ්න ඇති වෙන්නේ. ඉන් සමයමුදින අපි කැමති මේ අපේ සමාජයේ එදිනෙදා දකින ගරුත්වයේ කෙලස ගන්නා සංදිස්ථානයන් අපේ හැමෝම කොහොමද මේකට පිළිතුරක් ලබා දෙන්නේ?
ඕගෑන් මහත්තයා, මේ ඇත්තටම ගොඩක් අපිට සමාජයේ අහන්න දකින්න තියෙන දෙයක් තමයි මේ කාරණාව.
එහෙමයි.
මොකද මේ දෙමව්පියෝ තමයි මේ මූලික අඩදබරේ පටන් ගන්නෙ.
නිවසෙන්.
නිවසෙන්.
එහෙමයි.
නිවසෙන් මේ අඩදබරේ ආරම්භ කරාට පසුව අපි නිතරම දැකලා තියෙන්නේ අම්මයි අප්පච්චි රණ්ඩු වෙනවා.
එහෙමයි.
අම්මයි අප්පච්චි බැන ගන්නවා. දැන් අම්මයි අප්පච්චි රණ්ඩු වුණාට පස්සේදී එක්කෙනෙක් එළියට බහලා යනවනේ කියදේ.
එහෙමයි.
ඉතුරු වෙන එක්කෙනෙක්. ඒ ඉතුරු වෙන්නේ බොහෝ විට එළියට බහලා යන්නේ ගයන් මහත්තයා තාත්තා. ගෙදර ඉතුරු වෙන්නේ අම්මා. අම්මත් එක්ක තමයි අනිකුත් දරුවන් සියලු දෙනාම ජීවත් වෙන්නේ. ඒ කාල සීමාව ගත කරන්නේ. අන්න වෙලාවට අම්මා අඬනවා. අඬන වෙලාවට ගෙදර ඉතුරු වෙලා ඉන්න දැන් තාත්තා කොහොම හරි හදවතේ දුක හිර කරගෙන එළියට බහලා යනවා. දරුවෝ ඉස්සරහ අඬන්නේ නැහැ.
එහෙමයි.
හැබැයි අම්මා අඬනවා. අඬනකොට දරුවන්ට ලොකු දුකක්, සංවේගයක්, කනගාටුවක් ඇති වෙනවා. ආදරණීය අම්මගේ කඳුළු දැක්කට පස්සේ දරුවෝ එතෙන්ට සමීප වෙනවා. සමීප වෙලා මේ තොරතුරු අහනවා. මොකද තාත්තා කියන චරිතය අපි දන්නේ සරයි කියන විදිහට.
එහෙමයි.
අන්නේ වෙලාවේදී අම්මට සමීප වෙනවා. සමීප වෙලා මේ කාරණාව ඇහුවට පස්සේද කියනවා මෙහෙම තමයි, මෙහෙම තමයි, මෙහෙම වුණේ කියලා මේ කරුණ කියනවා. මොකද අර පාළු ගෙදර වළම් බින්දෙන එකනේ මේ කරන්නේ. දැන් ඊළඟට දරුවෝ ඉස්සරහා ওই කාරණාව කරනවා. කරාට පස්සේද මොකද වෙන්නේ? අම්මා කියන කතාවක් තමයි ගයන් මහත්තයා, මම මේ ටික කරේ නැත්තම් අද උඹල මැරිච්ච තැන්වල ගසුත් නැහැ.
උඹලගේ
තාත්තා උඹලට කරපු දෙයක් නැහැ. මේ ටික යන්තම් මේ දහසුනේම මං කරගෙන උඹලත් හදාගෙන මේ තත්ත්වයට ආවා. ඔය මිනිස්සු කරේ මෙන්න මේ දේවල් අර දේවල් ලොහම කිය කිය අර දරුවන්ව කුපිත කරනවා. දරුවන්ව අවුස්සනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? අර තාත්තා කියන චරිතයට තියෙන ගෞරවය, නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ. එතන ගෞරවයට වඩා ලැබෙන්නේ වෛරයක්.
එහෙමයි.
ඒ වෛරය තුලින් තමයි කටයුතු කරන්නේ. අන්න අම්මා ඇති කලයේදී. ඒ වගේම සමහර නිවස්වල අම්මට වඩා දරුවෝ සමීපයි තාත්තලාට. ඒ අවස්ථාවන් වලදී මොකද කරන්නේ? තාත්තා මොකද කරන්නේ? අම්මව විවේචනය කරනවා.
දරුවන් ඉදිරියේ. එහෙමයි.
අම්ම විවේචනය කරලා මෙන්න මේ විදියයි, අර විදියයි, අම්ම මේ විදියයි, අම්ම කරන්නේ මෙහෙමයි, ওই විදියට කියලා විවේචනය කරාට පස්සේදී අම්මා කෙරේ වෛරයක් ඇති කරගන්න දරුවෝ. එතකොට මේ මොකද්ද මේ කරන්නේ? තම තමන්ට ගෞරවය තම තමන් විසින් තව කෙනෙකුට බැනලා, තව කෙනෙක්ව විවේචනය කරලා, තව කෙනෙක්ව එපා කරලා තමන්ගේ ගෞරවය තමන් රැකගන්නට නෙමෙයි උත්සාහ කරන්නේ. ඉතින් මේක ඒ තරම් යහපත් කරුණක් වෙන්නේ නැහැ. මේ තුල ඇති වෙන්නේ තමා විසින් තමාම කෙලස ගැනීමක්. අවසානයේ මොකද වෙන්නේ? ඔය අම්මයි තාත්තයි දෙන්න එකතැනකදී එකතු වෙනවා. අර දරුවෝ නිතරම සිද්ධ කරන්නේ මොකද්ද? ගයන් මහත්තයා, අම්මටත් නැහැ, තාත්තටත් නැහැ. ඔවුන් තනියෙන් ජීවත් වෙන සමාජ රටාවක් තමයි ඒ පරිසරය තුළ ගොඩ නැගෙන වර්තමාන සමාජයේ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන මේක.
එහෙමයි.
එනිසා ඔවුන්ට අද ඔවුන්ගේ ගෞරවය රැක ගැනීමට විශාල මහන්සියක් වෙහෙසක් කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා. එනිසා සමහර අම්මලා තාත්තලා බෝනික්කෝ වෙලා තියෙනවා. දරුවෝ අම්මලා තාත්තලා බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට සමාජය ඇහෙනුනේ මේ කොළුවෙක් නන් නෙමෙයි කොළු තාත්තා කෙනෙක් වගේ කියලා කතා කියනවා.
නිතර දෙවිල ඇහෙනවා.
නිතර දෙවිල කියනවා. ඒක නිසා මෙහෙම කියන්නේ ඇයි මේ? අර එක්තැනක සඳහන් වෙනවා කත්තදලා හම්බු කළා ඌටත් මං ඉගැන්නුවා ඉස්සරනම් මගේ පුතා දැන් නම් මං උගේ පුතා කියලා තාත්තා කෙනෙක් කියනවා.
එහෙමයි.
කත්තදලා හම්බ කළා ඌටත් මං ඉගැන්නුවා ඉස්සරනම් මගේ පුතා දැන් නම් මං උගේ පුතා කියලා. මේ තාත්තා කෙනෙක් කියන්නේ මේ ගරුත්වයේ කෙලසෙන හැටි. එනිසා ඒත් හැබැයි මෙහෙම කිසිම ගරුත්වයේ කෙලස ගැනීමකින් තොරව ලෙඩ ඇඳේ ඉන්න අප්පච්චිලා ඉන්නවා තමන්ගේ ගරුත්වයේ තියාගෙන පුතේ මෙහෙට එන්න කිව්වට පස්සේදී තවමත් ඒ අම්මා ළඟට යන ඒ ගරුත්වයේ රැකගත්තු අම්මලා ඉන්නවා. අවුරුදු 100 ඉක්මවා ගිහිල්ලා මරණයට පත් වුණත් දරුවන්ගේ ඇස්වලින් කඳුළු කැට වැටෙනවා. තමන්ගේ මුණුපුරු මිනිපිරාදීන්ගේ ඇස්වලින් කඳුළු කැට වැටෙනවා ආච්චි අම්මසිය නැති වුණාට පස්සේදී එවන් ගෞරවයේ තබාගෙන ඉන්න මහා දෙවන්ත මහා නුග රුක්ෂ වගේ පුරුෂයෝ ස්ත්‍රීන් වර්තමාන සමාජය තුළ අම්මලා අප්පච්චිලා කටයුතු කරනවා නැතුව නෙවෙයි. හැබැයි බහුතරයක් දෙනා නිතරම සිද්ධ කරන්නේ තමන්ගේ ගරුත්වය තමන් විසින්ම කෙලසා ගැනීමක්. අර තියෙනවනේ ගෑනු මහත්තයා මේ අපූරු ගීතයක් තියෙනවා. රෑ වැඩමුර නිමා වෙලා උදෑසනින් අම්මා එනවා මං උදෙන්ම පාසල් යනවා. පාසල ඇරිලා එනකොට මං අම්මා ආයෙත් රෑ වැඩ මුරයට යනවා කියලා. දැන් මේ වර්තමාන දරුවන්ට තියෙන ස්වභාවය මේ කියන්නේ. ඊළඟට මතක් කරනවා ඉරිදට දෙන්නාම ගෙදර මට අමතර පන්ති නිතර එදා රෑට මදුසාදේ උසුළු විසුළු මරගාතේ අසලයට යන්නට තහනම් කියලා. දැන් මේ දරුවා අම්මා තාත්තගේ පරිසරය තුළින් දකින්න උත්සාහ කරන්නේ මොකද්ද? අම්මගේ සෙනෙහස, තාත්තගේ සෙනෙහස, ඒ ලැබියාව, ඒ උණුසුම, මේ ගෞරවය, මේක තමයි දරුව බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අම්මට තාත්තට වර්තමාන සමාජයේ දරුවට ගරු කරන්නට අද වෙලාවක් නැහැ. ඒ නිසා ඔවුන්ට දරුවත් එක්ක ජීවත් වෙන්න කාල සීමාවක් නැහැ. මුදල කියන ඒකකය පදනම් කරගත්තට පස්සේදී ඒ තුලම කටයුතු කරනවා මිස රැකියාව නම් රැකියාව, මුදල් නම් මුදල් සෙවීම, මුදල් සෙවීම, ආදරය, සෙනෙහස, කරුණාව කියන එක මේව විකුණලා දාලා තියෙන්නේ. මේව පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අර අම්මට ගෞරවය එන්නේ සෙනෙහසත් එක්ක, තාත්තට ගෞරවය එන්නේ ආදරයත් එක්ක. මේ දෙක නැති වෙච්ච තැන ආදරයයි සෙනෙහසයි නැතිනම් එතන ගෞරවයක් ඇති වෙන්නේ නැහැ කියන මාතෘකාව. ඒ නිසා වර්තමාන සමාජය තුළ ඒක වෙලා තියෙනවා. ඉරිදට දෙන්නාම ගෙදර, දෙන්නම ගෙදර ඉන්නවා. හැබැයි මට අමතර පන්ති නිතර, දරුවට අමතර පන්ති තියෙන්නේ. හැබැයි රැයට මේ දෙන්නම ගෙදර ඉන්නෝ ඉරිදට. එදා රැයට මදුසාදේ උසුළු විසුළු මරගාතේ අසලට යන්නට තහනම්. ඒ නිසා යාළුවෝ ටික එකතු කරගෙන ඉරිදා දවසේදී මත්පැන් පානය කරලා එදා මහා විශාල උසුළු විසුළු කරමින් කටයුතු කරනවා. ඉතින් මේ දරුවා උත්සාහ කරනවා මෙතෙන්ට යන්න. මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. නමුත් එතෙන්ට යන්න දරුවට තහනම් කරලා තියෙනවා. එහෙනම් මේ දරුවත් කල්පනා කරන්නේ ඉගෙන කියාගෙන කවදා හරි දවසක අර අම්මලා තාත්තලා කරපු මදුසාදේ දාලා ඒක රසවින්දනයක් ඇති කරගන්නයි මේ බලන්නේ. මොකද්ද මේ කෘතුහලයේ කියන එකෙන් ගන්න. ඒ තුළින් වර්තමාන අම්මා අප්පච්චිගේ සමහර අයගේ ගරුත්වයේ කෙලසිලා තියෙන නිසා දරුවන්ට ගරු කරන්නට අම්මා තාත්තලා දන්නේ නැහැ. දරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න මේ මගේ කුසින් වදාපු දරුවා, මේ මගෙන් ලේයින් ජාතක වෙච්ච දරුවා, මේ පුංචි කාලේ ඉඳලා කන්න බොන්න දීලා හදාගත්තු දරුවා කියන සංකල්පේ පවා වර්තමාන දෙමව්පියන්ට යම් යම් සම්දිස්ථාන තුලින් යම් යම් මේ කියන තෘෂ්ණාව කියන දේ පදනම් වුණාට පස්සේදී අම්මා තාත්තට පවා අමතක වෙන ස්වභාවයක් තියෙනවා. ඒව ඇහිලා ගුරුවරු ශිෂ්‍යෝ ගත්තත් ඒත් ඒ විදියයි. දැන් අපි දන්නවා අඟුලිමාලගේ කතාව.
එහෙමයි.
පැහැදිලිවම තියෙන කතාවක්. අඟුලිමාල චරිතය අවසානයේදී මේ කියන අහිංසක කියන කුඩා දරුවා අඟුලිමාල බවට පරිවර්තනය කරේ ගුරුවරයා තුළ තිවිච්ච නොහොඳකමකින්. ඒ නිසා ඔහු තුළ තුනේ කාමාදී ආශ්‍රයය තමන්ගේ බිරිඳත් එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වනවා කියලා මේ කාමාදී ආශ්‍රවය දිසාපාමෝ කැදරතුමාට දැනෙච්ච වෙලාවේ ඉඳලා අහිංසක කියන කුඩා දරුවා අඟුලිමාල මිනිමරුවෙක් බවට පරිවර්තනය වුණා.
එහෙමයි.
නිසා මේ ගුරුවරු ඒ තත්ත්වයට යොමු කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන ගුරුවරයා මේ සෑම ශිෂ්‍යයෙක්ම එකම මට්ටමේ පවත්වාගෙන යමින් අවසන් ඉලක්කයක් උන්වහන්සේට තිබුණා. පුදුමාකාර ගුරුවරේ අවසන් ඉලක්කයක් තිබුණා. අවසන් ඉලක්කය තමයි මේ නිර්වාණය සාක්ෂාත් කිරීම සහ සසරින් මුදවා ගැනීම. බුදුරජාණන් වහන්සේට මුණ ගැසුණු සියලුම දෙනා බුදුරජාණන් වහන්සේට ගෞරව කරපු සියලුම දෙනා, බුදුරජාණන් වහන්සේට සමීප වෙච්ච අත්තර නොහරපු ගිය සියලුම දෙනා සසරින් එතර වුණා. සසර තුළ තිබිච්ච දේ තේරුම් ගත්තා. හැබැයි ඒ නියම ගුරුවරයෙක් හැටියට, නියම අම්ම කෙනෙක් හැටියට, නියම තාත්ත කෙනෙක් හැටියට බුදු පියාණන් බුදු මෑණියන් කියලා කතා කරන්න පුළුවන්ගෙන මට්ටමට බුදුරජාණන් වහන්සේ කටයුතු කරා. වර්තමානයේ ඉන්න අම්මල තාත්තලාට අම්මා පියා තාත්තා මේ කියන කාරණාව මේ කියන වචන ටික යොමු කරාට පස්සේදී තම තමන්ගේ යොතුකන් ටික හරියට වෙනවද කියලා බලන්න කයිතිවාසිකම් සහ ගෞරවය ලබා ගන්න. තමන්ගේ දරුවා යම්කිසි සංදිස්ථානයකට ඔබට ගෙනියන්නට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ගෙනිච්චට පස්සේ දරුවන්ට වෛර කරන අම්මා අප්පච්චිලා කොයි තරම් සමාජය තුළ කටයුතු කරනවද? ඒ වගේම අම්මා තාත්තට වෛර කරන දරුවෝ කොයි තරම් සමාජය තුළ කටයුතු කරනවද?
මේ වෛරය ඇති වෙන්නේ අර ස්ථානයේදී.
ඒ ස්ථානයේදී ඇති වෙන්නේ. මේ ගෞරවය කියන එක බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ගායන මහත්මයා. මේ ගරුත්වය කියන එක තමන් විසින් කරන කැපකිරීම සහ තමන් කරන වැඩ එවගේම ජීවිතේ තමන්ට ලැබිච්ච ජීවිතේ වැඩ වෙනුවෙන් කැපකිරීම තුළින් ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් අනිකුත් සියලු දෙනාටම ගෞරවය යනවා. ඒ නිසා ගෞරවය කෙලසිච්ච තැන නිතරම ගයන් මහත්තයා ඇති වෙන්නේ ගෞරවය කෙලසිච්ච තැන පීඩාකාරී ස්වභාවයක් සහ එපා වෙච්ච ගතියක් ඒක වර්තමාන නිවසකට ගිහින් බැලුවට පස්සේදී ඒක තියෙනවා අද නිවස තුළ. ඒක නිසා ස්වාමි දේනිය සහ බිරිඳ අතර අපි වෙනමම කතා කරමු කොහොමද මේ ගෞරව විනාශ වෙන්නේ කියලා. දෙමව්පියෝ සහ දරුවන් අතර ගෞරව විනාශ වෙලා තියෙන නිසා ඔබ තේරුම් ගන්නට හැම දිනාටම පොදු වෙච්ච සහ ඔබගේ ජීවිතේ කරන කැපකිරීම තුළින් කරන වැඩ තුළින් තමයි ගෞරවය ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ.
අද විනිත පොඩි හම්දුරන් මේ කියා දෙන්නේ තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද? මොකක්ද මේ ගරුත්වය කියන්නේ? කොහොමද අපි අන් අයට ගරු කරන්නේ? මෙන්න මේ දේ තමයි අද අසපුව ධර්ම සාකච්ඡාවේ නම සාකච්ඡා කරන්නේ. බොහොම අපූර්වට අපි විනිත පොඩි හම්දුරන් මේ පවුල තුල තිබෙන ගරුත්වය පිළිබඳව සාකච්ඡා කළා. අපි හම්දුන්නේ මම දැන් ගමන් කරන්න හදන්නේ පාසලක ගත්තොත් එම්ම පන්ති නායකයා. ඉන්න අනුතුරු ශිෂ්‍ය නායකයා. හැබැයි පැහැඳුනේ මේ පන්ති නායකයා ශිෂ්‍ය නායකයා ගත්තාම අනිත් සිසුන්ට වඩා මෙයාලට විනය නීති රීති තදින් ක්‍රියාත්මක වෙනවා. මෙයයි දිහා පාසලේ මුළු ප්‍රජාවක් බලාගෙන ඉන්නවා. මෙයයිට කමිසෙ උඩින් දාගෙන යන්න, තමන්ට ඕන ඕන විදිහට කොණ්ඩේ කපන්න, ඒවට කිසිම නිදහසක් නැහැ. විනය නීති රීති වලට අනුගතව තමයි මෙයයි හැසිරෙන්න ඕනේ. මේ පාසල් ශිෂ්‍ය නායකයා සහ මේ පන්ති නායකයා දිහා බලාගෙන තමයි අනිත් සිසුන් වැඩ කරන්නේ. මොවුන් ඉගෙන ගන්න විදිහ බලනවා. එතකොට අපේ හැඳුරුනේ මේ ශිෂ්‍ය නායකයාට පන්ති නායකයාට තියෙන සුවිශාල කාර්යභාරයක්. ඒ තමයි තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම. මේ ගරුත්වය ආරක්ෂා කරගන්න කැපකිරීමක් සිද්ධ කරන්න ඕනේ. මම මේ නිදසුන අරන් ආවේ අපේ නිවසේ ඉන්න දුවල පුතාලට පැහැදිලි වෙන්න. ඒ වගේම තමයි අපේ හැඳුරුනේ ගුරුවරු ගත්තාමත්. ගුරුවරු වශයෙන් ගත්තාම මේ ගුරුවරු නිතරම උත්සාහ කරනවා තමන් විනයට අනුගත වෙලා මේ පාසල තුල හැසිරෙන්න. එවිට ගුරුවරුන්ට පුදුමාකාර වූ භක්තියක් ගරුත්වයක් දක්වනවා අපේ දරුවන්. එතකොට අපේ හැඳුරුනේ මේ ඔබ වහන්සේ පෙන්වා දුන දේ තමයි කැපකිරීමක් සිද්ධ කළ යුතුයි ගරුත්වයක් ලබන්න. නිවසේ බිරිඳ වෙන්න පුළුවන්. බිරිඳ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ඇයට ආසකරුප හැමදේම බිරිඳ වෙලා ඉන්නකොට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. යම්කිසි කැපකිරීමක් සිද්ධ කරන්න ඕනේ දරුවන් සහ ස්වාමි පුරුෂයා වෙනුවෙන්. ඒ කැපකිරීම ගැන කොහොමද පැහැඳුනේ පැහැදිලි කරන්නේ?
ඔගෙන් මහතා මේ ඔබතුමා ප්‍රශ්න කීපයක් යොමු කළා.
එහෙමයි.
මම මුලින්ම අපේ දරුවන් ගැන අපි ප්‍රශ්නට දෙලින්නම්. මේ ශිෂ්‍ය නායක සහ පන්ති නායක කියන මේ කාරණාව ගත්තට පස්සේද මේ නීති රීති පද්ධතියක් තියෙනවා.
අනිවාර්යයෙන්ම.
දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ යම් යම් තනතුරු ලබා දුන්නා.
එහෙමයි.
හැබැයි මේ සෑම තනතුරක්ම ලබා දුන්නේ සුදුස්සාට. සුදුස්සාට සුදුසු තැන දීම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළින් තමයි ආරම්භ වුණේ. අන්න ඒක කල්පනා කරලා බැලුවට පස්සේදී ළමයි 30ක් ඉන්න පන්තියකින් නායකයා වෙන්න පුළුවන් එක්කෙනෙකුටයි. එනිසා ඒ ළමයි 30ක් අතරින් ඒ නායකත්වයට පත් වෙනවා කියන එකේ වටිනාකම සහ ගෞරවය කොයිතරම් වටිනවද? අද ලබාගත්තු මේ පන්ති නායකකම හෙට දවසේ අයින් කරනවා නම් බලන්න කොච්චර පරිහානියකට දවසකින් කළමෙක් පත් වෙලා තියෙනවද කියලා.
එහෙමයි.
ඒ වගේම ළමයි 1000ක් අතරින් ළමයි 50ක් විතර තමයි ශිෂ්‍ය නායකයෝ බවට පත් වෙන්නේ. ඒ 50 අතරින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්නට පුළුවන්කම තියෙනවා නම් අර 1000ම පළවෙනිය බවට පත් වෙනවා.
එහෙමයි.
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙන්න පුළුවන් නම් 1000ම පළවෙනිය බවට පරිවර්තනය වෙනවා. අර 54ට යන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? ඒ යන්නේ සුදුස්සාට සුසුදන් ලැබිලා නිසි ගෞරවයත් එක්ක. ඒක ලැබුණට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? ඒක ආරක්ෂා කර ගන්න ඕනේ.
කැපකිරීම කරන්න ඕනේ. එහෙමයි.
උදේ පාන්දර නැගිටින්නට පුළුවන් නම් Tamanට ලැබිච්ච වගකීම හරියට ඉෂ්ට කරන්නට පුළුවන්කම තියෙනවා නම් අවවාදයට වඩා ලෝකේ උතුම් වෙන්නේ ආදර්ශය නම් ආදර්ශමත් ජීවිතයක් ඔහුට ගත කරන්න පුළුවන් වෙන්න ඕනේ. අර 1000න් 50ක් තෝරලා ගන්නේ 30න් එක්කෙනෙක් තෝරලා ගන්නේ ආදර්ශ සම්පන්න දරුවෙක්. ඒ ආදර්ශය ඔහු තුළ තිබිය යුතුයි. එනිසා තමන් වැරදි කරලා අනිත් අයට වැරදි කරන්න එපා කිව්වට හරියන්නේ නැහැ. අර කියනෝනේ මහ කකුළු ඇදේට ගිහිල්ලා පැටවුන්ට කෙලින් එන්න කිව්වට පස්සේදී කවදාවත් එක වෙන්නේ නැහැ නේ.
එහෙමයි.
ඒ ක්‍රමයටම තමයි ඒගොල්ලෝ යන්නේ. එනිසා මොවුන්ට තියෙන වගකීම හරියට ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගකීම ඉෂ්ට කරාට පස්සේදී ඒ කැපකිරීම වගකීම ඉෂ්ට කරනවා කියන කැපකිරීමක් කරනවා. දැන් අනිත් ළමයින්ට ඇහිලා උදේ පාන්දර පන්සලේ සමාදන් වෙලා ගාත ටික කියලා ඊළඟට රැසීමේ වැඩ කටයුතු අවසන් කරලා පන්ති ඉගෙන ගැනීමේ කටයුතු තමයි සිද්ධ කරන්න තියෙන්නේ. එයාට ගොඩක් වැඩ කටයුතු නැහැ. නමුත් අර 50 දිනාට තමන්ට ලැබෙන පුංචි ඉඩකඩින් සම්පූර්ණ පාසලම පාසල් පද්ධතියම ආරක්ෂා කර ගැනීමේ ලොකු වැඩපිළිවෙලක් අධ්‍යාපනය ලබන ගමන් ඒ වගේම අනිකුත් වැඩ කටයුතු බාහිර වැඩ කටයුතු කරන ගමන් තමන්ගේ නංගිල මල්ලිලව බලාගෙන අර තමන් ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ කැපකිරීම කැපකිරීමක් කරන්න පුළුවන් පුජ්‍යලයකට තමයි ඒ තනතුර ලැබෙන්නේ. ඒ තනතුරේ අගය වටිනාකම අපි වටහා ගත්තොත් ගැන් මහත්තයා දැන් අනිත් ළමයි මල් ටික ගේන එක බුදුහාමුදුරන්ට පූජා කරන එක නෙවෙයි කරන්න ඕනේ. තමනුත් මල් වට්ටියක් කඩාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
එහෙමයි.
ඒ වගේම අනිත් ළමයි ලව්ව අතු ගාවන එක නෙවෙයි කරන්න ඕනේ. තමන්ටත් කොස්සක් ඉදලා කරන් අතු ගන්නට තමන්ටත් පුළුවන්කම ලැබෙන්න ඕනේ. එහෙම අතු ගන්නකොට ගෑන් මහත්තයා මොකද වෙන්නේ? ශිෂ්‍ය නායකයා අතු ගන්නකොට දුවගෙන ඇහිලා අනිත් ළමයා අර ශිෂ්‍ය නායකයගෙන් ඉදලා හරි කොස්ස හරි අරගෙන අතු ගන්නවා. ඒ තමයි ගෞරවය. අන්න බලන්න ලැබෙන විදිය. දැන් පන්සලේ ලොකු හාමුදුරු අතු ගන්නෝ නම් කුංචි හාමුදුරු ඇහිලා ඉදලා අරගෙන කොස්ස අරගෙන අතු ගන්නවා. ගෙදර අම්මා අතු ගන්නෝ නම් අම්මා නිසි ගෞරවයකට පාත්‍ර වෙලා තියෙනවා නම් අම්මගෙන් ඉදලා හරි කොස්ස හරි අරගෙන දියණි හරි පුතා හරි ගේ අතු ගන්නවා. ඒ වගේම අම්මා බඩු මල්ලක් අරගෙන තාත්තා බඩු මල්ලක් කරන් පාරේ ඉඳලා එනවා නම් අම්මයි තාත්තයි නිවැරදි ගෞරවයකට පත් වෙලා තියෙනවා නම් අර දරුවන් අර බඩු මල්ල අරගෙන එනවා. මේ වර්තමාන සමාජයේ ඔය කීප එකම කාරණාවක් අසිත වෙන්නේ. අම්මා ගේ අතු ගන්න වෙලාවට අම්මා ලව්වම ගේ අතු ගාලා ඉවර කරනවා දුව බලාගෙන ඉන්නවා පුතා බලාගෙන ඉන්නවා.
එහෙමයි.
අම්මා බඩු මල්ල ගෙදරට අරගෙන එනෝ නම් අම්මා ලව්වම බඩු මල්ල අරගෙන එවනෝ දුව බලාගෙන ඉන්නවා පුතා බලාගෙන ඉන්නවා. ඉතින් තමන්ට තියෙන ගෞරවය එතනින් බලාපොරොත්තු වෙන්නේ. එනිසා තමන්ගේ ගෞරවය කොයිතරම් දුරට රැකගෙන තියනවද කියලා. තමන් හදාගත්තු නම තමන් පිළිගැනීමට ලක් වෙච්ච තැන ඒ තුල තමන්ගේ ගෞරවත්වය කොයිතරම් තමන් රැකගෙන ඉන්නවද කියලා අපි කල්පනා කරලා බලන්න. මේ හැම දෙයකටම කැපකිරීමක් ඉවසන්න සිද්ධ වෙනවා. ඒ වගේම දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. දැන් බලන්න දැන් ප්‍රතිමා මතක් කරපු ඊළඟ ප්‍රශ්නේ තමයි ස්වාමි දීනියයි බිරිඳේ අතර.
දැන් පෙම්වතියක් වෙලා ඉන්නකොට තියෙන නිදහස බිරිඳක් වෙලා ඉන්නකොට නැති වෙන්න පුළුවන්.
පැහැදිලිවම නැහැ.
හැබැයි කැපකිරීම කරන්න
ඕනේ. කැපකිරීම කරන්න ඕනේ. පෙම්වතියක් වෙලා ඉන්න කාලේ කැපකිරීම කරන්නට මහා ලොකු දෙයක් නැහැනේ. අනිත් පුජ්‍යලයා වෙනුවෙන් ජීවත් වීමයි සිදු කළේ.
වගකීම් අඩුයි.
ඔහුට ආදරය කරන්නේ. ඔහු කියන දේ අහන්නේ. ඔහු කියන දේ කරන්නේ. ඔහු කැමති දේ කරන්නේ. ඒක නිසා අන්නේ කැපකිරීම විතරයි එතෙන්දි කරන්න තියෙන්නේ. හැබැයි මවක් වුණාට පස්සේදී, බිරිඳක් වුණාට පස්සේදී එතන පෙම්වතා පමණක් නෙවෙයි ඉන්නේ. දරුවන් ඉන්නවා. ඒ මහා පරිසරයක් තියෙනවා. ඒ පරිසරය තුළදී කටයුතු කරද්දී කොයිතරම් කැපකිරීමක් සිදු කරනවා. අපේ අම්මට කවුරු මොන දේ කිව්වත් අපි අම්මා ගැන දන්නවා. අපිට මොනතරම් විශ්වාසයක් තියෙනවද? එහෙම කියන පදනම දරුවෝ වෙන ස්වභාවයට අම්මාපත් වෙන්න ඕන. අපේ තාත්තට කවුරු මොන දේවල් කිව්වත් අපිට අපේ තාත්තා විශ්වාසයි කියන පදනම මත දරුවෙක් ගිහිල්ලා අම්මයි තාත්තයි සතියකට දවසක්වත් බලන්න පුළුවන් වෙන මට්ටමේ කටයුතු කරන්නට ඕන. දැන් වර්තමානයේ එහෙම අම්මලා අපච්චිලා ජීවත් වෙන්නේ නැහැ. දැන් අපි නිතරම බනිනවා අම්මා තාත්තා බලන්න යන්නේ නැහැ, එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් ඔවුන්ගෙත් යම් යම් වැරදි අඩුපාඩුකම් තියෙන නිසා තමයි දරුවන්ගේ ඇතුළත් ඒ දේවල් සිද්ධ වෙන්නේ. මම මේක හරියටම 100%ක් හරි කියනෝ නෙවෙයි. නමුත් මේ ගරුත්වය ලබා දිය යුතුයි. ගෞරවය ලබා දෙන තැනට, තමන්ට ආදරය කරන තැනට තමයි බොහෝ අවස්ථාවකදී අනිත් අය සම්බන්ධ වෙන්නේ. අපි හිතමු gedara පූසෙක් ඉන්නවා කියලා ගෑන් මහත්තයා. ඒ පූසා දැන් කෑම ඉල්ලගෙන යනකොට එයා සද්දේ දාගෙන යනකොට සමහර අය ඉන්නව පූසර ගහලා පන්නනවා. සමහර ගෙදර කෙනෙක් ඉන්නවා ඒ පූසර කෑම දෙනවා. එතකොට මොකද වෙන්නේ? කෑම දෙන එක්කෙනා ළඟටම තමයි නිතරම එයා යන්නේ.
එහෙමයි.
ආදරය ලැබෙන තැනට තමයි ඒ පුජ්‍යලයා නිතරම යන්නේ. ආදරය නොලැබෙන තැන මොන දේවල් තිබුණත් ඒ පුජ්‍යලයා එතෙන්ට යොමු කරගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා තමන් කෙරේ තියෙන ආදරය කියලා කියන්නේ විශ්වාසයනේ. ඒ විශ්වාසය පදනම් කරගත්තු තැන යම් යම් දේවල් තියෙන. මේව බලෙන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ගහලා බැලලා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. විවේචනය කරලා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේවට නොයෙකුත් ආකාරයෙන් දෝෂාරෝපණය කරලා මේ සැකකිරීම කටයුතුත් එක්ක කටයුතු කරලා මේව ලබා ගන්න පුළුවන් කමක් නැහැ යම් කිසි පුච්චලයකට. එහෙම බෑ. ඒක නිසා අපි බැලුවොත් එහෙම දැන් මේ ස්වාමි දීනියක්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි කියන නිතරම නැගෙන මැසවිල්ල තමයි අපි හාමුදුරනේ මොන තරම් දේවල් කළත් වැඩක් නැහැ. අපි දරුවෝ ටික කවන්න පොවන්න ඒවත් කරනවා. ඒ ඉඩම කඩම වැඩ ටිකත් කරගන්නවා. ගෙදර පිටි වත්ත පිටි ඔක්කොම සුද්ධ කරගන්නවා. වලම්පින්ගන් ටිකක් හොද ගන්නවා. හෙට උයන්නේ මොනවද? ගෙදර අඩුපාඩු මොනවද? ඒව ඔක්කොම හොයලා බලනවා. රෙදි ටිකත් හොදනවා. අපිට අනිකුත් තියෙන සියලුම වැඩ කටයුතු සිද්ධ කරනවා. සමිති සමාගම් වලටත් යනවා. සමාජ සේවයත් කරනවා. ඉස්කෝලේ රැස්වීමටත් යනවා. අනිකුත් සියලු රැස්වීම් වලටත් යනවා. ඉතින් මේ සියල්ලම කරලත් කවදාවත් කතාවුරුනේ හොඳක් අහන්න නැහැ. කවමදාවත් අපි අගේ කරන්නේ නැහැ. දැන් මේක වර්තමානයේ සිද්ධ වෙන ලොකු ගැටලුවක්. ඒ නිසා මේ අගේ කිරීම ගෞරවය දැක්වීම කියන එක තිබිය යුතු. දැන් සම්බුද්ධ දේශනා සිංහලවල් සූත්‍රයේදී පැහැදිලිවම දක්වනවා ස්වාමි පුරුෂයාට ස්වාමි දීනිය ගරු කළ යුතුයි. ඒ වගේම ස්වාමි දීනිය ස්වාමි පුරුෂයාටත් ගරු කළ යුතුයි. ඉතින් මේ ගෞරවයේ නිසි පරිදි ගෞරව කිරීම තුළින් යමක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක හොඳ දෙයක් බවට පරිවර්තනය කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ගෞරවය නිසි පරිදි ලැබුණ නැත්නම් එතන ගැටලුවක් ඇති වෙනවා. ඒ තමන් කරන කැපකිරීමට ලොකු වගකීමක් වටිනාකමක් ඒක නිරන්තරයෙන්ම ලැබෙනවා කියන මහත්මයා. අපි මේ කටයුතු ටික තේරුම් ගත්තොත් එහෙම නිතරම ඕනම කෙනෙක් පුජ්‍යලේක කරන වැඩකට ඒ කරන දෙයට කරන උපකාරයට වටිනාකමක් අපි ලබා දිය යුතුයි. කයන් මහත්මයා වැදගත් කතාවක් තියෙනවා. මොකද මේ ගරු කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක්
නෙමෙයි.
මේක සල්ලි තිබුණා කියලා. එහෙම නැත්නම් බලපුලුවන්කාරකම් තිබුණා කියලා මේ ගරුත්වය කියන එක ලේසියෙන් පහසුවෙන් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. හරිම භයානක දෙයක්. මිනිස්සෙක්ගේ ගෞරවය නැති කරන්න ඕනම පුජ්‍යලයකට පුළුවන්කම තියෙනවා. හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්, දකින්න පුළුවන්, නොදකින්න පුළුවන්, දැකලා හෝ නොදකලා හෝ කතාවක් නිර්මාණය කරොත් එහෙම යම් කිසි කෙනෙක්ගේ ගෞරවය කෙලසිලා යන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒකට අපි හිතන්න හොඳ නැහැ. කූඹියෙකුට අලියෙක් මරන්න බැරිද කියලා අපි හිතුවොත්, නමුත් කූඹින්ට අලි මරන්න පුළුවන්. අලියෙකුට කූඹි මරන්න බැරිද කියලා හිතුවොත්, හැබැයි අලින්ට කූඹි මරන්නත් පුළුවන්. ඒක නිසා අපි මේක හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. වැදගත් ලස්සන කතාවක් තියෙනවා, මම මතක් කරන්නම්. ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක තිබුණා වඩමන්තොට කියලා නුවරක්. මේ වඩමන්තොට කියන නුවර තුළ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේදී බොහෝම යස ඉසුරු වලින් පිරිච්ච රාජ්‍යයක් බවට පත් වුණා. මෙහි හිටිය සිරිදත්ත කියලා සිටුවරයෙක්. මේ සිරිදත්ත සිටුවරයා මේ රාජපුරුෂයෝ සහ වෙළඳාම අතර තිබිච්ච සහ සම්බන්ධතාවය පවත්වා ගනිමින් ඒ නුවර හිටපු සාමාන්‍ය වැසියන්ගේ අනිකුත් ව්‍යාපාරිකයන්ගේ හිත් දිනාගෙන රජතුමාට ඇවැසි විදියට මේ අය සකස් කරමින් කටයුතු කරා. ඉතින් සිරිදත්ත සිටුවරයා මේ සමෘද්ධිමත් රාජ්‍යයක් බිහි කිරීම උදෙසා බොහෝ කැපකිරීම කරපු සිටුවරේ. ඒ නිසාම ජනතා ප්‍රසාදයත් ඔහුට ලැබුණා. ඒ වගේම ව්‍යාපාරිකයන්ගේ ප්‍රසාදයත් ඔහුට ලැබුණා. මේ තනතුරු තානාන්තර මේ හැම දෙයක්ම දුෂ්කරතාවයෙන් මොහු ළඟා කරගෙන මේ සේවය රජතුමාගෙන් මහජනයාටත් මහජනතාවගෙන් රජතුමාටත් ලබා දිය යුතු සේවය පැහැදිලිවම සිරිදත්ත සිටුවරය විසින් ලබා දුන්නේ. ඒකනේ වියුත්තේ. දැන් ඇමතිවරු මැතිවරු ඉන්නේ ඒකටනේ.
එහෙමයි.
රජතුමාගෙන් ජනතාවට සේවය ලබා ගැනීමටත් ජනතාවගෙන් රජතුමාට සේවය ලබා ගැනීමට දැන් වෙන්නේ එක නෙවුණට විය යුත්තේ ඒක. ඒ නිසා ගැන් මහත්මයා මෙන්න මේ සිරිදත්ත කියන සිටුතුමාගේ දියණියගේ විවාහ මංගල උත්සවයක් තිබුණා. ඉතින් මේ විවාහ මංගල උත්සවයට මූලික වශයෙන් උත්සවයේ දවසේදී පුටු සකස් කරලා නොයෙකුත් ආකාරයෙන් ප්‍රභූවරුන්ට එහෙම පැලැන්ති තියෙනුනේ. අපේ රටේ තියෙනුනේ එහෙම. ඒ පැලැන්ති හදලා ප්‍රභූවරුන්ට මෙහෙමයි මෙහෙමයි අර විදියට කියලා ওই විදියට පුටු ටික සකස් කරලා ගෙදර උත්සවයේ සකස් කරා. මෙන්න මෙතනට ආවා සිංහාල කියලා. දැන් රජතුමා ඇතුළු පිරිස සම්ප්‍රාප්ත වෙන වෙලාවේදී මේ උත්සවයේ උත්සවශ්‍රීයෙන් ගන්නවා.
එහෙමයි.
මේ වෙලාවේ මෙතෙන්ට ආවා සිංහාල කියලා රජමාලිගාව අතුගාන පුජ්‍යලයා. මෙයා ආවට පස්සේ මෙයත් ගිහිල්ලා අර පුටුවකින් වාඩි වුණා. මේක සිරිදත්ත සිටුවරය දැකලා කියනවා බෙල්ලෙන් අල්ල එළියට දාන. නුඹට ගැළපෙන ආසනයකද උඹ වාඩි වුණේ? ඒ නිසා එළියට බහැපිය කියලා බෙල්ලෙන් අල්ලලා සිංහාලව එළියට දානවා. මේක අර රජවරු සිටුවරු මැති ඇමතිවරු හිටපු ප්‍රභූ පැලැන්තිය තුල තමයි මේ සිංහාල කියන පුජ්‍යලයාට මේ අකරතැබ්බේ වුණේ. මේ අවමානය සිද්ධ වුණේ. එනිසා මෙයා එළියට බැහැලා යන ගමන් කල්පනා කරනවා රජතුමාට මේ සේවය කරන සිරිදත්ත සිටුවරයා මෙහෙම කටයුතු කරන්න යසීසුරු ලැබෙන නිසා ඔහුගේ යසීසුරු ටික අයින් කරලා දැම්මොත් රජතුමා කෙරේ බිඳෙව්වොත් අනිවාර්යයෙන්ම මට කරපු අවමානයට මොහුට යම්කිසි පාඩමක් උගන්වන්නට පුළුවන් කියලා ඔහු සිතවිල්ලක් ඇති කරගත්තා. ඉතින් ඒ සිතවිල්ල ඇති කරගෙන සිංහාල මොකද කරේ දවසක් ගයන් මහත්මයා මේ මෙයාගේ අතුගාන හරි භයානක දේවල්
තියෙනවා.
සුළු සේවකයා වුණත් රජතුමා ළඟින් ඉන්න ඕන නම් හරි ප්‍රශ්නයක් එතන. දැන් එයාගේ සේවය සුළු යතු ගන්න පුළුවන්. නමුත් අතු ගන්නේ රජතුමාගේ කාමරය ඇතුළේ නะ. එයා තමයි ඉස්සෙල්ලම වැඩිපුරම රජතුමා සමග සමීප සම්බන්ධතාවයෙන්. දැන් ආයතනයේ ප්‍රධානියෙක් ඉන්නවා කියමු ආයතනයක. නමුත් අපි හිතමු ආයතනයේ අතු ගන්න පුජ්‍යලෙක් ඉන්නවා. අපි හිතනවා කවදාවත් ආයතන ප්‍රධානිය මේ මිනිස්සයත් එක්ක නම් මේ ගණ දිනුව පවත්වන්නේ නැහැ කියලා. නමුත් එයාගේ මේසයට අතු ගන්නෙත් පුටුවයට අතු ගන්නේ තරමනුස්සය ළඟට ගිහිල්ලා අතු ගන්න. ඒ වෙලාවට කියන්න බැරි දෙයක් නෑ ගෑන් මාතයා. දැන් බලමු සිරිදත්ත සිටුවරයට මොකද වෙන්නේ කියලා. දැන් සිංහාල දවසක් රජතුමාගේ කුටි අතු ගන්න වෙලාවේදී ශ්‍රීහාන් ගබඩාවේ ඉන්න රජතුමා දැක්කට පස්සේදී මෙයා කියනවා. දැන් සමහරක් වෙලාවේදී නිින්දත් නොනිින්දත් අඩ නිින්ද ඉන්නෝනේ උදේ පාන්දරට.
එහෙමයි.
මෙයා එතෙන්ට ගිහිල්ලා කියනවා රජබිසව සිප ගැනීමෙන් සිරිදත්ත සිටුතුමා දක්වන එඩිතර පුළුවන්කාරකම ගැන මට හරි පුදුමයි. මෙහෙම කියලා ප්‍රකාශයක් කරනවා. රජබිසව සිප ගැනීම තුලින් සිරිදත්ත සිටුවරයා දක්වන එඩිතරකම මට හරි පුදුමයි කියලා සිංහල කියනවා. මේක කිව්වට පස්සේදී රජතුමා කම්පණයටපත් වෙලා ඉක්මනට එළියට එනවා. නැගිටලා අර සිංහලගේ බෙල්ලෙන් අල්ලලා අහනවා මොකද්ද ඒ කියපු කතාව කියලා. ඊට පස්සේද කියනවා රජතුමනේ මම ඊයේ සූදු කෙලියට ගිහිල්ලා රහමෙර පානය කරලා බොහොම අමාරුවෙන් හිටියේ මොනවා කියවුණාද කියලා මන් දන්නෙත් නෑ කියලා මෙයා කියනවා. දැන් ඔන්න මොකද වෙන්නේ ටික දවසක් යනකොට රජතුමා මේ ගැන කල්පනා කරනවා. මේ ගැන කල්පනා කරනවා මෙයා බොරුවට කිව්වද ඇත්තට කිව්වද නිකන් කියවුණාද මෙහෙම බොරුවක් කියවෙන්න හේතුවක් නෑ එහෙම කියලා හිතලා මොකද වුනේ රජතුමා සැක කරනවා. කා කරේද සැක කරන්නේ? අර සිරිදත්ත කියන සිටුවරයා ගැන සැක කරනවා. දැන් මොකද ප්‍රකාශය කරේ? මේ රජවිසෝ සිපගත්ත කියන ප්‍රකාශය කරා. මේ බොරුවට කරපු ප්‍රකාශය. නමුත් මෙයා මේක සැක කරගෙන යනවා. ඉතින් සිංහල කියන පුජ්‍යලයා මේ වැඩේ කිව්වට පස්සේදී රජතුමාට හිතෙනවා මේ සිංහලයට කවර හරි අවස්ථාවක රජමදුරට එමේ අවසරය තියෙනවනේ. ඕනම වෙලාවක සිංහලට රජමදුරට එන්න පුළුවන් අතු ගන්න නිසා. ඒ ආපු වෙලාවක අනිවාර්යෙන්ම මොහු මේ වගේ සිද්ධියක් දකින්න ඇති. රජවිසවයි සිරිදත්ත සිටුවරයයි මේ විදියට හැසිරෙනෝ දකින්න ඇති කියලා මෙයා හිතනවා. කිසියම් කෙනෙකුගේ සිතට දවල් කාලයේ පිවිසෙන බලවත් දර්ශනය හා අදහස් ඔහු නිදිගත් විට යලිත් ක්‍රියාත්මක වෙනවා. ඕනම කෙනෙක් දවල් කාලයේ දකින දේවල් නිදාගත්තට පස්සේදී ඒව මතුවෙනවා. අපි කියන අඩ නිින්ද ඉඳලා අඩ සිහියෙන් කටයුතු කරනවා කියලා කියනවා. යටිසිත ක්‍රියාත්මක වෙනවා කියලා කියනවනේ. ඉතින් එහෙම වෙනවා. ඒ නිසා මත්පැණින් අවදි වුණාට පස්සේදී ඕන දෙයක් කියවෙන්නට පුළුවන් කියලා රජතුමා හිතනවා. අනිත් පැත්තට හිතනවා රජබිසවගේ තත්ත්වය කොහොමද කියලා හිතනවා. රජබිසවක් වුණත් කාන්තාවක්නේ. ස්ත්‍රී කෙනෙක් කෙනා වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ ආදී වශයෙන් හිතන්න දැන් රජතුමා මේ තමන්ගේ රජබිසවම සැක කරමින් කටයුතු කරලා මොකද අවසානද වෙන්නේ? සිරිදත්ත සිටුවරයාට රජමාලිගාව තහනම් වෙනවා. දැන් අර තියෙන තත්ත්වේ නැති වෙනවා. එක දවසක් සිරිදත්ත සිටුවරයා මේ පිළිබඳ විමසීමකට ලක් වෙන මොකද්ද මේ මම නොකරපු වරදකට තමයි වැරදිකාරයෙක් බවට පත් වෙලා තියෙන්නේ කියලා මෙයා විමසීමට ලක් කරාට පස්සේද මොකද වෙන්නේ ගයන් මහත්තයා? අර සිංහල මේ විහිළුවට එක එක කතන්දර කියනවා. තව කෙනෙකුට පෙන්නලා කියනවා ඒ දවස්වල නම් බොහොම හොඳට උජාරුවට හිටියා. දැන් බලන්නකෝ ඉන්න හැටි. ඔහොම තමයි ලොකු දේවල් කරන්න ගියාට පස්සේදී තමන් කවුද කියලා තමන් දන්නේ නැතුව වැඩ කරන්න ගියාට පස්සේ හැමෝටම වෙන්නේ ඕක තමයි කියලා කියන්න පටන් ගත්තා. එතකොට මේ සිටුවරයා දැනගත්තා එහෙනම් මේ වැඩේ ගිහින් තියෙන්නේ සිංහලගෙන් තමයි කියලා. ගෙන්නනෝ ගෙදරට. ගෙදරට ගෙන්නලා මත්පැන් පානය කරන්නට දීලා වස්තු සලුපිලාදීන් සංග්‍රහ කරනවා. සංග්‍රහ කරලා අහනවා මොකද්ද වුනේ කියලා. ඊට පස්සේ කියන ඔබට මාත මතකද? මම ඔබතුමාගේ දියණියගේ මගුල් ගෙදර ගිය වෙලාවේ පුටුවක වාඩි වුණා කියලා මගේ බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මා. අන්න එදා තමයි මට ඔබතුමා කරේ වෛරයක් ඇති වුණේ. ඒකෙන් පලිගන්න තමයි රජතුමාට මම මේ වගේ දෙයක් කිව්වේ කියලා කිව්වා. ඊට පස්සේ සිංහලට කියනවා අනේ ඔයා ගිහිල්ලා නැවත වතාවක් මේක කරන්න එපා. ඊට පස්සේ කියනවා ඔබතුමා කරේ ඉතිවිච්ච දැන් සියලුම දේවල් පහ වෙලා ගියා මගේ. මොකද එයාට ලැබුණා කෑම බීම ලැබුණා සලුපිලි ලැබුණා මුදල් ලැබුණා. ඒ තුලින් එයා ඒකනේ අර ඒ ගෞරවය කියන එක කෙලසන්න පුළුවන්කම තියෙන ඕනම කෙනෙකුට. ඥානියෙකුට පුළුවන් ගෞරවය කෙලසන්න. බොරු දෙයක් ඉදිරිපත් කළා ඕන අඥානියෙකුට ගෞරවය කෙලසන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක නැවත වතාවක් සිරිදත්ත සිටුවරයා තේරුම් අරගෙන අරය වගේ දෙට්ට ගෙනල්ලා මෙයාට පඳුරු කුඩක්කන් දුන්නට පස්සේද මොකද උනේ? මෙයා යනෝ ඊළඟ දවසේ රජමාලිගාවට. ගිහිල්ලා කියනවා අනේ අපේ රජතුමා අර වෙලාවටම යන්නේ නින්දත් අඩ නින්දත් අතර ඉන්නලා. අනේ අපේ රජතුමා මල පහ කරන ගමන් කැකිරි වළඳනවනේ කියලා කියනවා. මේකත් රජතුමාට ඇහිලා කේන්තියෙන් එළියට එනවා. දැන් රජ කෙනෙකුට එහෙම කිව්වට පස්සේ
එහෙමයි.
එළියට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා මහත්තයා බෙල්ලෙන් අල්ලගෙන අහන මොකද්ද උඹ කිව්වේ කියලා. ඊට පස්සේ කන්නේ රජතුමනි අනේ මම මත්පැන් පානය කරලා සූදු කෙලියේ ඉඳලා ආවට පස්සේදී මෙහෙම දෙයක් කියවෙන්න පුළුවන් අනේ මට සමා වෙන්න කියලා සිංහල නැවතවතාවක් කියනවා. අන්න ඊට පස්සේ මෙයා කියනවා මට මේ සේවකයා කිට්ටුවෙන් ඉන්න නිසා මගේ ළඟින් ඉන්න නිසා මම ඔබව මරන්නේ නැහැ කියලා ඇතැරලා ගිහලා රජතුමා කල්පනා කරනවා. එහෙනම් එදා දවසෙත් මේ යෝධයා කියන්නේ නැති මේ වගේ කතාවක් වෙන්නේ නැති. එහෙම හිතනවා. හිතලා මොකද වෙන්නේ? නැවතවතාව සිරිදත්ත සිටුවරයා රජමාලිගාවට ගෙන්නලා අර තිබිච්ච සියලුම තනතුරු ඔක්කොම ලබා දීලා කටයුතු කරනවා. නැවතවතාවක් සිරිදත්ත සිටුවරයා ඒ රාජ්‍ය තුල තමන්ට ලැබිච්ච වරප්‍රසාද වරදාන සියල්ලක් ලබාගෙන කටයුතු කරනවා. බලන්න ගයන් මහත්තයා අර සිංහල කියන සුළු සේවකයාට පුළුවන්කම තිබුණා සිරිදත්ත කියන ප්‍රධාන සිටුවරයා මේක කෙටවීමක් ඇති කරලා යමක් කරන්න. වර්තමාන සමාජයේ මේ වගේ ගයන් මහත්තයා. ඒ නිසා යමක් ලැබෙන පුජ්‍යලයට යමක් තියෙන පුජ්‍යලයට ගෞරවයක් තියෙන පුජ්‍යලයට නිතරම අනිත් පුජ්‍යලියෝ බහුතරය බොහෝ දෙනෙක් කේන්තියෙන් සහ ඒ කෙරේ කටයුතු කරන්නේ ඔහු බොහෝ ඉරිසියාවකින්
යුතුව. එහෙමයි.
ඒ නිසා ඔවුන් අතරින් සිද්ධ වෙන සුළු වැරද්දකදී ඒ සුළු වැරද්ද මහා වැරද්දක් බවට පරිවර්තනය කරගෙන ඔවුන් අර පුජ්‍යලගේ ගෞරවයේ කෙලසන්න පුළුවන්කම තියෙනවා නම් කෙලසනවා. ඒක අම්මා තාත්තද කියලා බලන්නේ නැහැ. සහෝදර සහෝදරියද කියලා බලන්නේ නැහැ. කනබොනද කියනද එන යන තැනද තමන් වැඩ කරන තැනද තමන් ඉන්න තැනද මේ තමන්ගේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ වාසිය උදෙසා ගෞරවය ලබා ගන්නට වර්තමාන සමාජයේ බලෙන් ගෞරවය ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ බලෙන් ගෞරවය ලබා ගැනීම නිහතමානීකමක් නෙවෙයි, ඒක නිවටකමක් සහ අඥානකමක් හැටියටයි සමාජය තුළ සැලකෙන්නේ. ඒ නිසා මොකද අපි සිද්ධ කරන්නේ, තමන්ට ලැබිය යුතු ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවය ලැබෙනවා. ඒව බලෙන් ලබා ගන්නට යන්න අවශ්‍යතාවයකුත් නැහැ. ලෝකෙට හඬගාලා කියලා ඒක ලබා ගැනීමට අවශ්‍යතාවයකුත් නැහැ. නිසා තමන්ගේ ස්වාමි දීනිය ස්වාමි පුරුෂයට ගෞරව කරනවා නම්, ස්වාමි පුරුෂයා ස්වාමි දීනියට ගෞරව කරනවා නම්, අම්මා තාත්තට ගෞරව කරගන්නවා නම්, අම්මා තාත්තා දරුවන්ට ගෞරව කරනවා නම්, දරුවන් අම්මා තාත්තට ගෞරව කරනවා නම්, ගෝලියෝ ගුරුවරුන්ට ගෞරව කරනවා නම්, ගුරුවරු ගෝලයන්ට ගෞරව කරනවා නම්, සමාජයේ මිනිස්සුන්ට ගෞරව කරනවා නම්, ඒ සමාජය තුළ ඒ ගරු කිරීම පැහැදිලිවම තමන්ටත් ලැබෙනවා, අනිත් අයටත් ඒක ලැබෙනවා. ඒ තුළ බිඳවීමට කෙටවීමට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඔහුගේ මනස මොන වගේද කියලා හිතලා බලන්න. යකාගේ කම්මල වගේ පැහැදීමක් නැහැ, පැහැදිලි චිත්‍රයක් නැහැ. ඔහු නිතරම ભેද බින්නයක් ඇති කරන්නට නම් අන් කිසි දෙනෙක්ගේ වැරද්දක් හොයන්න නම් කටයුතු කරන්නේ ඔහුගේ හිත මහ විකාරයක් බවට පත් වෙනවා. හිත නිදහස් නැහැ, හිත සංසුන් නැහැ, හිත බිඳිලා, හිත කැඩිලා, හිත හොඳින් නැහැ. ඒ තුලින් මොකද වෙන්නේ? අහිංසක අසරණ මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ කරගෙන අර පුජ්‍යලයන්ගේ ජීවිතත් ඕවිසින්ම විනාශ කර ගැනීම විතරයි වෙන්නේ. කවදාවත් සැනසීමක් සතුටක් ඔවුන්ගේ ජීවිත තුළට ලැබෙන්නේ නැහැ. හැමදාම මිනිස්සු විවේචනය කරමින් හැමදාම සැකෙන් කටයුතු කරන්නට තමයි මේ ගෞරවය බලෙන් ලබා ගන්න යන පුජ්‍යලයන්ට සිද්ධ වෙන්නේ. නිසා ගෞරවය යහපත් දෙයක්. ඒක අපි කරන වැඩත් එක්ක, අපි කරන කැපකිරීම් එක්ක අපිට ලැබෙන දෙයක්. ඒ ලැබෙන ගෞරවය ආරක්ෂා කර ගැනීම අපි විසින්ම සිදු කළ යුතුයි කියන කාරණාව අද දවසේ සිහිපත් කරමින් ගයන් මහත්මා FM දෙරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ FM දෙරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව මෙහෙවන්ට යොදුණු ගයන් සංදීප ඔබතුමාටත්, ඒ වගේම ආයතන ප්‍රධානීන් ඇතුළු කොටගෙන ලෝකවාසී ලංකාවාසී FM දෙරණ කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු සියලුම දෙනාට තුනගේ ආශිර්වාද බලයේ ශක්තිය ආයුර ආරෝග්‍ය සප සම්පත්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවත් එක්ක අසපුව කාලීන ධර්ම සාකච්ඡාව නිමාටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
හැම දිනාටම තෙරුවන් සරණයි කියන ප්‍රාර්ථනාවත් එක්කම බොහොම ගෞරවාන්විතව ගෞරවයේ කියන මාතෘකාව ඔස්සේ ලොතර ශාන්තිනායක අමාමේනි බුදුපියාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මයෙන් ඔබට දහම් පණිවිඩයක් දේශන 7 සිට ඔබට රැගෙන එන්නට උන්වහන්සේ සමත් වුණා. ඒ නිසාවෙන් පාදාවි වන්දනයට උන්වහන්සේට ස්තුතිය පුද කරන දවසේ මැදිරියට වැඩම කරීම වෙනුවෙන් ගාල්ල හිඳුව ශ්‍රී සාසනෝදයාරම් මහාවිහාර වාසී ඉදමල් පූජාවේ නිර්මාතෘන් වහන්සේ වන පූජ්‍ය සස්රවේදී කඩහිංගල විනිත ස්වාමීන් වහන්සේට, ඒත් එක්කම ඔබට පුළුවන් FM දෙරණ අසපු ධර්ම සාකච්ඡාවේ බැතිබර දායකත්වයේ ලබා ගන්න ඔබේ අදහස යෝජනා අපට ගෙන එන්න පුළුවන්. කතා කරන්න මේ දැන්ම 0724 269 346 0724 269 346 එසේ නැත්නම් 0718 308 569 0718 308 569 කියන දුරකථන අංකාරා ඔබට අපිට කතා කරන්න පුළුවන්, අසපු ධර්ම සාකච්ඡාවේ බැතිබර දායකත්වයේ ලබා ගන්න පුළුවන්, අදහස් යෝජනා අපට ගෙන එන්න පුළුවන්. ලබන ඉරිදා උදෑසන 7ට විඩාබර මනසට අමාදම් සිසිලසක් රැගෙන ඔබේ නිවසට අසපු ධර්ම සාකච්ඡාව රැගෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. මම ගෑන් සංදීප, ඔබ හැම දිනාටම තිරුවන් සරණයි. අසපුව
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි.